සිතිවිල්ලක් පහළ වූ විට එය පටිච්චසමුප්පාදයට බහා බලන හැටි පහදා දෙන්න කියලා මිල්ලීමක් කරනවා. මේවා දැනගන්න ඕනේ. මොකද දහම් ගුරුවරයා පටිච්චසමුප්පාදයයි කියන එක ධර්මයේ ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා. තව රෝකේ ඉන්න තව පුද්ගලයෙක් නෙමෙයි, පුද්ගලයෝ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍ර සම්පත්තියයි පුද්ගලත්වයෙන් ලැබෙන්නේ. තමන් ධර්මයේ තේරුම් අරගෙන ධර්මාබෝධයක් ඇති කරගෙන ඒ තමන් වටහාගත්ත ධර්මයක් එක්කයි තමන්ගේ කටයුතු කරගන්න ඕනේ. එතකොට තමයි නිවන් මඟ පෑදෙන්නේ. පරප්‍රත්‍ය රහිත වෙනවා කිව්වේ ඒකයි. අනුන්ගේ ආධාරයක් අවසෙ නැති වෙනවා. දහම් ඇහැ පහළ වූ තැන් පටන් නැන්නම් සෝතාපන්න ඵලයටපත් වූ තැන් පටන් ධර්මඥානෙ ලබා ගැනීමේදී මූලික වන්නා වූ ආර්යත්‍යාගේ මාර්ගය පිළිබඳ වැටහීමක් ඇති වුණා නම් මූලික දැනීම පහළ වෙනකොටම සෝතාපන්නයි. මේ විවිධ ක්‍රමවලින් සෝවාන් ඵලය පෙන්නනවා. පටිච්චසමුප්පාදය පිළිබඳ සැක නැතුව වැටහුණා නම්, ඇත්ත ඇති ආකාරයෙන් දකින ක්‍රමවේදය තේරුම් ගත්තා නම් ඒ සෝතාපන්නයි. ආර්යත්‍යාගේ මාර්ගය තේරුම් අරගත්තා නම්, හරියට සැක නැතුව වැටහුණා නම් ඒ සෝතාපන්නයි. ඉතින් මේ ආකාරයෙන් විවිධ ක්‍රමවේදයන්ගෙන් සෝවාන් වෙන හැටි පෙන්නනවා. සම්මා දිට්ඨි කියන මාර්ගාංගයක් තියෙනවා. ඒ මාර්ගාංගයටපත් වුණොත් අනික්වට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අනික්වා නිරායාසයෙන් ඒ සමගම සම්බන්ධලා වැඩෙන ක්‍රමවේදයක් තියෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය හරියට දැකලා දුක්ඛාර්ය සත්‍යය දැක්කනම්, එක සත්‍යයක් දැක්කනම් අනිත් සත්‍ය තුනත් ඒ සමගම දකින්නවා කියන එක මේ ධර්මයේ පැහැදිලිව විග්‍රහ වෙනවා. එහෙනම් දුක්ඛාර්ය සත්‍යය දැක්කනම් ඒ මොහොත වෙනකොටම මුළු ආර්යත්‍යාංග මාර්ගියම දකින්න. දුක්ඛ සමුදාය සත්‍ය යම් මොහොතක දැක්කනම් ඔය ආර්යත්‍යාංග මාර්ගියම දකින්න. දුක්ඛ නිරෝධාර සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය යම් මොහොතක සැක නැතුව දැක්කනම් දකින්නකොටම ඔය ආර්යත්‍යාංග මාර්ගියත් පූර්ණ වෙනවා. ඒ පූර්ණ වෙනකන් දකින්නවත් බෑ. මාර්ග අනුගාමිකත්වයේ මොහොතක් ගානේ සිද්ධ වෙලා ඔය දර්ශනාඥානෙ පහළ වෙනකොටම, ඒ අවශ්‍ය කරන්නා වූ ඥාන ශක්තිය ලැබෙනකොටම ඊට අවශ්‍ය කරන සියලු ගුණාංගයන් පූර්ණ වෙන මොහොතකයි ලැබෙන්නේ. ඒකයි කියන්නේ දැක්කනම් ඊට ටික ලැබිලා තියෙන්න ඕනේ. ආර්යත්‍යාංග මාර්ගය යම් කිසිදැනක එකර යෙදුනනම් යම් චේත්ත සංතානයක ඒ මොහොතේම සෝතාපන්නයි. යමේ සෝතාපන්න සත්‍යයටපත් උනායි කියලා කියන්නේ ආපහු යන තැනක් නෙමෙයි. මොකද හේතුව සෝතාපන්න වීම කියලා කියන්නේ සත්‍යාවබෝධය. සත්‍යාවබෝධය සමග ලැබෙනා වූ ස්වභාවය. සත්‍යයේ දෙපාරක් දකින්න දෙයක් නැහැ. ප්‍රඥාවකින් සත්‍යය දැකනන් දකින්න මොහොතේම දැක්කා. දැකපු සත්‍ය ආවර්ජනා කරන එකයි ඊට පස්සේ කරන්නේ. ආයි ඒක අසත්‍යයක් කියලා නම් වලටපත් වෙන්න බැරි. මොකද සත්‍යයේ සත්‍යාකාරීම ඒක එසේම නිසා. යම් සත්‍ය ධර්මයක් ඇද්ද ඒක එසේමයි, තතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අවිතතයි. අන්‍යතාවීකරපත් වෙන්නේ නැහැ කොයි කාලිකවත් කොහොමවත්. අනන්‍යතයි. මෙන්න මේ ප්‍රත්‍යතාව ඉදක් පත්‍යතාව කියනා මේ පටිච්චසමුපාද ධර්ම නියමයේ ධර්මතාවයේ ඒ ස්වභාවය ඒකයි. කිබඳු ධර්මයක් නම් අවබෝධ කරගත්තේ ඒක වෙනස් වෙන්නේ නැති යන්නේ හේතුව උඩයි. වෙනස් වෙන්නේ හේතු නැති නිසා. අන්නේ වටහාගත්ත තැන්පටම්ම ඒ ධර්ම ආબોධය ලැබුණොත් ඒකම තමයි ගුරුවරයා. ඒ තුලින්ම තමයි මාර්ගය ඊට පස්සේ පැහැදිලා යන්න මාර්ගය සකස් වෙන්නේ. ඉතින් බලන්න මේ සිතිවිල්ලක් පහළ වූ විට ඒ පටිච්චසමුපාදයේ බහා බලන හැටි පහදලා දෙන්න කියලා කියන්නේ මේක ඇත්ත වශයෙන්ම මේක දැනගන්න ඕනේ. බණ අහන කොටයි තීරින්න පටන් ගන්න කොයි වෙලේ හරි. අහන කොට කල්යාණ මිත්‍ර සම්පත්තියත් ලැබිලා තමන්ට ඒ ධර්මයේ ධර්මානුකූලව අහන්න ලැබුණාට පස්සේ ඒ සද්ධර්ම ශ්‍රවණය කරනකොටම තමන්ට අවශ්‍ය කරන පසුතලය හැදෙනවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්කම මතුවලා ඉන්න දෙයක්. ඒ මොහොතේදී පංච නීවරණ නැති මොහොතක් එනවා. දස අකුසල චේතනාව පහළ නොවන සුද්ධ පවිත්‍ර මානසිකත්වයක් ඇති මොහොතක් හැදෙනවා. ඒ මොහොතේදී සීලේ පිළිබඳව අසුද්ධතාවයක් නැහැ. ධර්මාබෝධය සමගම මේ බුද්ධිලා චිත්ත පාරිශුද්ධිය එනකොට දස අකුසල චේතනාව පහළ නොවන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී උහුර ධර්මයේ අවබෝධ කරගන්න අවශ්‍ය කරන සීල නැමැති කොටස ඒ මොහොතේ ක්‍රියාත්මකයි. ඒ මොහොතේ සුද්ධයි. පූර්ණ වෙලා තියෙන්නේ. ඒතර හිත කලමන්ට හේතු වෙච්ච ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ හේතු වෙච්ච මුල වැහිලා ඒ මොහොතේදී එනකන් තදංගා ප්‍රහාණිය කියලා අතෝකර කියනවා. ඒ මොහොතේදී ඒ මොහොත තුළ ඇතිවෙනා ප්‍රහාණිය මූලික අවස්ථාවේ නැහැ. ඒ මොහොතේදී කම්පා වෙන්න හේතු වෙන රාග දේශ මොහ ක්‍රියාත්මක වෙන්නේ නැති මොහොතක් එනවා. ඒ මොහොතේ එනකොට ඒ සමාධි අවස්ථාවක හැටි තත් අංගගෙන ඒ මොහොතේ ඇතිවෙනා සමාධිය ක්ෂණික සමාධියක් එනවා. ඔය ක්ෂණික සමාධිය එනකොට එතන ක්ෂණිකවම සීලියත් නැగిලා ඔන්නේ විලාදී හර කියන බල තේරෙනකොට මොකද සත්‍ය නම් දේශනා කළේ, සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමවේදයක් නම් දේශනා කළේ, මොන භාෂාවෙන් කිව්වා හරි සත්‍ය අවබෝධ කරන ක්‍රමවේදයක් පිට උලා නම් අර දේශකයන් වහන්සේ තුලින් අන්නේක අවබෝධ වෙනවා. වචන නෙමෙයි අවබෝධ වුනේ, අකුරුත් නෙමෙයි භාෂාවක් නෙමෙයි, ඒක වෙනම ඉගෙන ගන්න එකක්. තමයි ඉගෙනගෙන මෙච්චර කාල තිබිටියේ මොකක් හරි භාෂාවක් තිබුණා නම් ඒ වචනය මොකක් හරි භාවිතා කරලා අදහසක් ගන්න වචනයක් තියෙනවා, ඔය ටික ඇති නිවන් දකින්න. හැබැයි කියන දේශකයන් වහන්සේ ඔහුගේ අදහතට ගැලපෙන විදිහට ඒ වචන ටික අරගෙන ඒ ටිකෙන් කියන්න දැනගෙන හිටියා නම් අර සත්‍ය අවබෝධයට හේතු වෙන්නා වූ කාරණේ ඒ ගුණ කරලා විග්‍රහ කළා නම් ඒ ටිකේ ඒ තුලින් ඔහු අවබෝධයක් ලබා ගන්නවා. ප්‍රඥාව පහළ වෙනා මොහොතේ අන්නේ මොහොතේ තමයි ඒ සෝතාපන්න කියනාව තත්ත්වෙටපත් වෙන්නේ. කොයිලාවක හරි තත්ත්ව අවබෝධයක් ආවා. අවබෝධයේ වදන නෙමෙයි, භාෂාවක් නෙමෙයි, අවබෝධයේ ලැබුව අවබෝධයේ දෙකක් නෙමෙයි එකක්. එයා සෝතාපන්න වෙච්ච කෙනාගේ අවබෝධයක් ඇත්නම් යම්කිසි වැටහීමක් ධර්ම අවබෝධයක් ආව නම් ඒ අවබෝධයේ යම්කිසි සෝතාපන්න පුද්ගලයෙකුගේ ගති ලක්ෂණයට සමානයි. ඒකයි තන තියෙන ස්වභාවය සමානාත්මතාවය කිව්වේ. සෝතාපන්න කෙනා සෝතාපන්න කෙනාට සමානයි කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මෙතෙන්දි දැනගන්න ඕනේ මේ ක්‍රමවේදයක් තියෙනවා දහම් දකින්න. දහම් දකින්න ක්‍රමවේදයයි දහම් කටපාඩම් කරගන්න එකයි පිළිත් බලව කටපාඩම් කරන එකයි දෙක. මුළු ත්‍රිපිටකයේ අවුරුදු ගාන කියලා කියලා කටපාඩම් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් වචනමාලාව. ඒක නෙමෙයි නිවන් දකින්න හේතු වෙන්නේ. එදා ත්‍රිපිටකධාරී අය අපේ පැරණි පොත්වල සඳහා වෙනවා ත්‍රිපිටකධාරී වික්ෂුන් වහන්සේලා අවුරුදු 30ක් අඬනවත් උත්සාහ කරලා තියෙනවා නිවන් දකින්න බැරි. ත්‍රිපිටකධාරියෝ අනිකාට සුබ ලැබුවා එහෙමත් ඉඳලා තියෙනවා. සමහරවිට ත්‍රිපිටකධාරී වෙලා කියා ඉන්නවා ඒ අයගේ ඉන්වහන්සේලා ගිහිල්ලා කර්මස්ථාන ආචාර්යවරුන් යටතේ ගෞරවයෙන් ඉතව කර්මස්ථාන ඊළඟින වලලා හිටන් නිවන් අවබෝධ කරගන්නවා. මේ ක්‍රම දෙකක්. එන වචන කටපාඩම් කරගන්න එක නිවන් මඟ නෙමෙයි. ඒක හොඳයි. තවදුරටත් ධර්ම අවබෝධයක් ගෙනකොට ඒ තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මේකනි කියලා ඒ ධර්ම රටාවන් ක්‍රමවේද තේරුම් අරගෙන ඒ වාගේම ශ්‍රාවක ගෝචර නුවණට ඇහෙනකොට හොඳට වැටෙනවා. ඊට පස්සේ අවබෝධය කරගත්ත දේ විස්තර කරලා දැන් තව කෙනෙකුට නිවන් මඟ පාදා දෙන්න මහා ආධාරයක් වෙනවා. ඒ නිසා එහෙම කරන විග්‍රහයක් තියෙනවා. ඒ සඳහා ඉදින් සුවාසු 17 ධර්මස්කන්ධය අරන් එන එක හරි වටිනවා. ගිනාව තරමට දැනගත්ත තේරුම් ගත්ත කෙනාගේ අවබෝධයේදී මෙන්න මෙතන මෙහෙම මේක කියා තියෙන කියලා අවබෝධ කරගමු කෙනාට මේක වැටහෙනවා. ඒක විශේෂ නෝන ධර්මඥානියත් එක දකින්න එක. සමහර ලාට අර ගිනාව එක්කෙනා භාෂාවට අනුකූලව අර්ථය දීලා හිටියම ඒක නිහඬ වෙලා නිකන් ඉන්න පුළුවන්. ඒක මොකක්ද මන්ද මේ භාෂාවේ අර්ථය නම් ඔන්නේ පදියට කියන්නේ මෙන්න මේ අදහසනේ. ඔය අදහස ඔය වැකී අදහස මෙන්න මේකයි භාෂා ශාස්ත්‍රයේ අනුව කියලා ලියා නිකන් ඉන්න පුළුවන්. එයයි කියන ගත්ත එකෙන් උත්තරයක් දෙනවා. හැබැයි අවබෝධ කරගත්ත කෙනා ධර්ම අවබෝධයේ මූලික අවබෝධය ලැබිච්ච කෙනා ධම්මැද පහළ වෙච්ච කෙනා ඒ ක්‍රමයට වඩා විනාශකාරීකකින් ඒක දකිනවා. සමහරවිට භාෂාවේ පදිය වරද්දලා ලියලා එහෙම තිබුණා නම් අර ඉගෙනගත්ත ලිඛිත කෙනා ලිඛිතව ඉගෙනගත්ත කෙනා ලිඛිත භාෂාව ඉගෙනගත්ත කෙනා ඒක දන්නේ නැහැ. ඒක අවබෝධය ඇත්තක් නැත්තක් ඒ අනුකූලව ඉගෙනගත්ත කෙනා අනුකූලව ඒක ලියා තියෙන්න පුළුවන්. අන්න ඒක බලාගෙන යනකොට මෙන්න මෙතන වැරදිලානේ තියෙන්නේ. මේ අදහස නෙවෙයි මෙතන එන්නේ. අන්න ධර්ම අවබෝධය තියෙන කෙනාට ඒක පේනවා. හැබැයි කලක් යනකොට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ධර්ම අවබෝධය ලැබුව කෙනාට අර අධික මාන්නේ නැහැ. ඉගෙනීමේ මත්වීම නැහැ. උගත්මානීත් නැහැ. එහෙම එකක් නැහැ. ඒවා ගැළවිලි යනවා අප අනුසයත් එක්කලා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි යනවා. හැබැයි අර ඉගෙන ගත්ත කෙනාට අර ඵලිය ලැබලා නැත්නම් ඕවා අනුසය වශයෙන් නෙවෙයි මතු වෙලා පරිඋත්ථානේවත් මතු වෙලා තියනවා ලෝභ දේශ මොහමාන කෙලවරක් නැතුව. ඒ වෙලාවට ඒගොල්ලන් මතු වෙනවා හරිම උගත් අහංකාරකම. ඊට පස්සේ ඒක රැකගන්න හරියට ලොකු මහ ලොකු උද්වේගයක් එනවා. සමහරවිට මහ කැක්කුමක් ඉන්න පටන් ගන්නවා. තමන් කිව්ව එක වෙනස් කරලා වෙනස් අර්ථයක් දෙනවා. එක එක උන් ඉගෙන ගිරත් නැහැ කොහෙද කියලා හිටන් එක එක දිදී මේක ආකාර අදහස් දෙන පටන් ගන්නවා. අපවාද කරන්න පටන් ගන්නවා. මහ විචිත්‍රභාවයට පත් වෙනවා. මොකද හේතුව අර ඉගෙන ගන්න කියලා පහර වදිනකොට ඒකත් භයානකයි. ඒ ඇයිට එහෙම කැක්කමක් එනවා. නමුත් කරන්න දෙයක් නැහැ. මේ ධර්මානුකූල මේක තේරුම් අරගන්න ඕනේ. පරිත්‍යාගපාද විග්‍රහදීදී තොම දෙනවා. තොම වෙනවා. ධර්මීය පිළිබඳ දහම් මැස පහළ වුණ අවබෝධය ලැබිච්ච කෙනාට පරිත්‍යාගපාදී පිළිබඳ කිසිම සැකයක් නැහැ. හැබැයි ලිඛිතේ වගේ නෙමෙයි මේ කියන්නේ. ඒ න්‍යාය ධර්මයක් තියෙනවා. ওই න්‍යාය ධර්මයේ ගැන කිසිම සැකයක් නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දෙමළ භාෂාවෙන් යම් කිසි වචන පෙළක් තිබුණා. දෙමළ දන්නේ කෙනුට ඒ වචන පෙළෙන් ඒක කියන්න පුළුවන්. එයත් අවබෝධ කරගත්තා නම් යම් කිසි න්‍යාය ධර්මයක්. අර සිංහලෙන් අරගෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තෝරාගත්ත කෙනා ගත්ත න්‍යාය ධර්මයමයි අවබෝධ කරන්නේ. පාලි භාෂාව දන්නේ කෙනෙක් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ගත්ත අදහසක් තිබුණා නම් එයින් අවබෝධ කරගත්තේ එකම සත්‍යය. ඒක තමයි අවබෝධය කියන්නේ. ඒක අවබෝධයේ භාෂාවක් නෙමෙයි කිව්වේ ඒකයි. අවබෝධය කියන්නේ වාසාවක් කවුරු අහලා විගක් නෙමෙයි. අවබෝධය කියන්නේ යම්කිසි න්‍යාය ධර්මයක් පිළිබඳව ප්‍රඥා ගෝචර වෙන්නා වූ යම්කිසි ස්වභාවයක්. අන්නේ ස්වභාවයයි වෙන්න ඕනේ මොන ආකාරයෙන් දේශනා කළා හරි. දැන් අපි දකින්න ඕනේ මෙතන ඊට අනුකූලව මොනවද මේ සංඛාර කියන්නේ. දැන් සංඛාරات විග්‍රහ කරලා දිනවා අර්ථවත් තේරුම් ගන්න ඕනේ. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. මේක ක්‍රමය. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංඛාර. මේ තවත් ක්‍රමයකට කරපු විග්‍රහයක් මේ සංඛාරමයි. සබ්බේ සංඛාරා විග්‍රහ කරන විවිධ ක්‍රම. මේ සියලු සංඛාර විවිධ ක්‍රම වලින් විග්‍රහ කරනවා. මොනවද කියන්නේ සංඛාර කියන්නේ? එතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් ගොඩනැගෙනා පළවෙනි සංඛාර පිළක් තියෙනවා. ඒ සංඛාර කියේ මොනවද? ඔක ටිකක් ඉතලට ගම් විග්‍රහ කරනවා තේරෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව කිව්වත් ඒක මොකක්ද කියලා ඉස්සෙල්ලා දන්නේ නැහැ තේරෙන්නේ නැහැ දන්නේ නැති කමනේ දන්නේ කමනේ ආදී අධ්‍යයන අදහසක් කියනවා මිසක් ඒකේ අවබෝධය එන්න ඕනේ මොකක්ද මේ අවිද්‍යාව කියන්නේ ධර්මයේ පින්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඒක විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ එතන අවිද්‍යාව තෝරා ගන්න නිසා මේ සිටිවිල්ල පාලනහම පරිත්‍යාගපාදීන දාලා බලන්න ඉස්සෙල්ලා පරිත්‍යාගපාදීන මූල ධර්මයේ තෝරාගෙන ඉන්නත් ඕනේ සිටිවිලි වල ස්වභාවයත් වටහාගෙන ඉන්න ඕනේ එතකොට මේක දාලා බලන්න දැන් නෑ දෙවෙනා ඉබේ ඉබේ වැටෙන්න පටන් ගන්නවා හරි ලේසි ඊට පස්සේ හොයා ගන්න හරිම ලේසි ක්‍රම වේදියක් තියෙනවා දැන් අපි නිතරම හිත හිතා ඉන්නවා මොනවා ගැන හරි විවිධාකාර පැතිකඩවල ඔස්සේ හිතනවා සෑම කෙනා මේ හිතන ක්‍රම වේදියේ ප්‍රධාන අය තමයි මිනිස්සු බල්ලෝ බලලුත් එහෙම හිතනවා දැහුවත් එහෙම උන්ට එහෙම හැකියාවක් බොහොම අඩුයි උන්ට තියෙන විපාක හිතවිල්ල ප්‍රදාන කරන්නේ ඉල ක්‍රියාදාමයක් නිසා මේ මිනිස්සුන්ට වායි කල්පනා කරන්නේ හිතා හිතා ඉන්න උන්ට එහෙම හැකියාවක් නැහැ සත්තුන්ට එහෙම හැකියාවක් නැහැ සතෙක් අල්ලා ගන්න උවියාපු ක්‍රමයක් තියෙනවා ආහාරය ලබා ගැනීමට හේතුකාරක විදිහ කර්ම විපාකයෙන් සකස් වෙච්ච වැලපිල්ලක් තියෙනවා පින්ද බෞද්ධ මොනවද මේ ඒවා මොනවත් ප්‍රශ්න උට නැහැ චාරයක් ඒ කිසි දෙයක් උට නැහැ ඌට කන්ද જાතිය සතෙක් නම් ඒක ගැන ඉවක් ඌට තියෙනවා ඒක පියභාවයක් හැදෙනවා කන්න අල්ලගත මලාගත කෑවා වෙන උට මොනවත් ඒක කෑල්ල මොනවා කතා කරන දෙයක් උට නැහැ ඒ සතාගේ හැටි ආහාර නිදි මත වුණාම උට දැනෙනවා නිද්‍රා උඹ නිදා ගන්න උගේ ජීවිතේ රැක ගැනීමට විරුද්ධව මොනවා හරි ප්‍රශ්නයක්ව බය ඇති වෙනවා කන්නලා දුවනවා කොහොම හරි බේරෙන්න හදනවා අනික මෛතුන ආසාද තියෙනවා මෛතුන ආස්වාදයේ කාම ආස්වාදින් කාම මෛතුන ආස්වාදයේ උට තියෙනවා ඌ ඒ පස්සේ දුවනවා ඒකත් මේ මතුවෙච්ච විපාක වශයෙන් නැගිච්ච වෙලාවට දෙනවා නිකලාට ඒක. ආහාරය ගන්නත් වැඩි කෙනෙක් වෙච්චලාට ඒක කරගන්නවා. ඒකට ගැලපෙනවත් නැහැ ඕනිකා කි. නිදා ගන්නත් අයිවා හිත හිතා නිදනව නෙමෙයි. උර නිදන්න හේතු වෙන කාර්යයක් ඉදිරිය නිදා ගන්නව නැත්නම් ඌ එහැරලා ඉන්න. ඉතින් ආහාරයට නිද්‍රාවට බය. මේ බයක් වෙන්න හේතුවක් ආව බය වෙනව නැත්නම් ඌ එහෙ ඉන්නවා. හිත හිතා බය වෙන්නේ නැහැ කල්පනා කරලා බය ඇති කරගන්නේ මේ මිනිස්සේ. මනුෂ්‍යය තමයි මෙහෙම හිටියොත් එහෙම බැරිලා හරියට භූමිකම්පාවක් වුණා මොකද කරන්නේ? එහෙම කල්පනා කරගෙන බය ඇති කරගෙන දැන් ඉතින් මොකද කරන්න කිය කි වෙවුලෝ වෙලා ඉන්නේ මනුෂ්‍යය. දැන් හරි වැඩක් නෙවෙන්නේ දැන් මෙහෙම හිටියට පස්සේ අපිට දැන් නිය ගියක් ආවොත් එහෙම කල්ලා නැති වෙනානේ මොකද කරන්න කියලා දැන් දැන් ගියක් හිත හිතා අනාගතය ගැන හිත හිතා බය වෙන්නේ මනුෂ්‍යය. මෛත්‍රී ක්‍රමවේදයන් හදා හදා මෛත්‍රී විදිහට මනුෂ්‍යය. විවිධ ආහාර විවිධ ක්‍රමවේදයන්ගෙන් හදා හදා පරිභෝග කරලා ඉතින් රස විඳින මනුෂ්‍යය. මනුෂ්‍යයන්ගේ ස්වභාවයක් වෙනම තියෙනවා. විවිධකම කටාවන් ඒ සඳහා ඇසුරු කරමින් පංචකාමීම ආස්වාදයේ හොයේ මල වල ලස්සන දේවල් හොයා ඒ පත් සබායන ක්‍රමයක් තියෙනවා මිහිරි හඬ හොයාගෙන ඒ පැත්තේ හඹා ගිහිල්ලා ඒ පැත්තේ ගොඩනගාගෙන විවිධ ක්‍රමවේදයන් මිනිස්සුයනු ගමනේ කරනවා. ඉතින් මේ සංඛාර නායකයා තමයි මිනිස්සයා. අනික් අය විපාකස්කන්ධීට අනුකූලව ප්‍රදාන කිරීම තමන්ගේ විපාක භුක්තිය නිසා. කවදා හරි මිනිස්සෙක් වෙච්ච කාලෙක තමයි මේ ගොඩ ගහගන්නේ සංඛාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර කරලා වැඩ පිළිලා ගොඩ ගහ ගන්නවා කර්ම රැස් කරනවා. කර්ම රැස් කරන මූලස්ථානිය තමයි මිනිස් අධ්‍යව. අනික් සත්වින්ට වඩා ලොකු විශේෂයක් තියෙන දෙයක්. ඒ නිසා තමයි හිතන්න හැකියාවක් තියෙන බොහොම ගැඹුරට. ඒකේ නොඑක ආකාරයේ සමහර අය සසරේ ආපු අර මුලා ස්වභාවයේ මුල් කරගෙනම මහ විනාශයට වැඩ කරගන්නවා. ඒවැ ස්වභාවයෙන් තමයි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනවා. ඒ පසුපස හඹා යනවා. ඒ වගේම ටිකක් ඔළුවක් මොළයක් තියෙන හිතන්න පුළුවන් නිසා මේකේ තියෙන අභයානක බව දැකලා. ලෝකයේ සැප සම්පත් කියන පැත්තක් තියෙනවා. ඒ පැත්තට හේතු වෙන්නා වූ අලෝභී, අදීසි, අමෝහි හොඳ පැත්තක් දැකලා. ඒ පැත්තට කල්පනා කරලා ගොඩනගා ගන්න වැඩ පිළිලක් තියෙනවා. ওই දෙකේම හිතනවා. ඒ වෙනැන්නම් මේ ලෝභ අලෝභ දෙකෙන්ම යන්නා වූ මේ සතර පැවැත්මේ හැටි දැකලා බුදුදහම අවබෝධයක් කරගත්තා නම් එහෙනම් ප්‍රතිපලයේ වශයෙන් ලැබෙන්නේ සසල පැවැත්ම නම් මට වැඩක් නැහැ. ඒක අනිත්‍යයි දුක්ඛයි නත්තයි. නිත්‍ය සුඛත් කියලා හිතාගෙන බොරුවක් නෙවෙයි. ඇත්ත නෙමෙයි කියලා ධර්මානුකූලව දකිනවා. ඔය හැකියාව නිසා දැකන වශයෙන් ඒ අනුව නිගමනයක් දීලා යම් කිසි පැවැත්මක් තුළ පිනකින් පවකින් යුක්ත වෙනා නැත්නම් ලෝභ දේශ මොහෝ අලෝභ දේශ මොහ කියන මේ පැවැත්මට හේතු වෙන මගක් ඇතනම් ඒ සඳහා කරන කටයුතු වලින් මට වැඩක් නැහැ. මගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුවක් නැහැ. ඒවා හදාගෙන ඒවා ප්‍රතිඵල ලබාගෙන ලෝකේ පැවැත්ම යන. මට දෙවියෙක් වෙන්න ඕනෙත් නැහැ. බ්‍රාහ්මීෙක් වෙන්න ඕනෙත් නැහැ. කවුරුවත් එලා සුගතියක යන්න ඕනෙත් නැහැ. මට දුගතිය යන කොහොමවත් ඕනේ නැහැ. මට ওই දෙකේම ලෝකේ පැවැත්ම අනිත්‍ය දුකනත් එකගෙනම යන්න හදන්නේ. මට මොකද අනිත්‍ය දුකනත් එක කියන්නේ ගියට මොකද සැපසිරලා තියෙන එක දුකේ යනවා කියන්නේ ඕකනේ. දුකෙන් නිදහස් වෙන්න නම් අපි පැවැත්ම කෙලවර වෙන්න ඉබේ. පැවැත්ම කෙලවර වෙන්න පැවැත්මට හේතුව හොයලා. ඒකට හේතු වෙන්නා වැඩපිළිවෙල යම් සංඛාර වාසයෙන් මොනවද කෙරෙන්නේ? ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක හොයාගන්න හැකි ඒක අවබෝධය එනකොට. එහෙනම් යම් කිසි නිත්‍යයි සුඛයි අත්‍යයි කියන අවිද්‍යාවේ නිගමනයක් උඩ හිතන්නයි කියන්නයි කරන්නයි වැඩපිළිවෙලක් තියෙනවා. ඔන්න ඔකයි මුල. ඔතනින් තමයි මේ වැඩපිළිවෙලෙ ගොඩ නැගෙන්නේ කියලා පරිච්ඡාමපන්නව දැනගන්නවා ඉස්සෙල්. දැක්කට පස්සේ මේ න්‍යාය ධර්මයේ ශ්‍රාවක ගෝචර වශයෙන් ඥානීයට අවබෝධ වෙනවා. අන්නේ අවබෝධය ලබා ගත්තට පස්සේ දකින්නවා පැවැත්ම මෙන්න මෙන්න පැවැත්මට හේතුව මෙන්න මේ හේතුව යම් දවසක නැති කර දැම්මොත් පැවැත්ම කෙලවරයි. ඒකට නම් කරන්න ඕනේ මොකද්ද? ඒ පැවැත්ම හට ගැනීමට වෙන හේතුව යමකී යමකින් නැති කළ යුතුද? අන්නේ අවබෝධය පූර්ණ කරගන්න එකයි. ඔය අදහස එනවා. ඔන්න ඔය ටිකම තමයි කිව්වේ. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගයකින් චතුරාර්ය සත්‍යය වෙනව තව ක්‍රමයක්. මේ වගේ විවිධ ක්‍රමවලින් චතුරාර්ය සත්‍යය විග්‍රහ කරන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය විග්‍රහ කිරීමට පද අප්‍රමාණයි, වචන අප්‍රමාණයි, අකුරු අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි. විවිධ ක්‍රමවලින් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කර හැකියි. තම තමන්ට අවබෝධ වුණාට පස්සේ ඔහොම විග්‍රහ කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒකට කියනවා ධර්මඥානී. කියන්න පුළුවන් නම් දේශනා ඥානී. බොහොම අඩුයි එහෙමයි. හැබැයි තමන්ට අවබෝධ කර ගැනීම හැකියාව තියෙන විග්‍රහ කර කර දෙන්න තමයි ඉතර දක්ෂතාවයන් නැත්තේ හුඟ දෙනෙකුට. ඉතින් දන්න කෙනෙක් එහෙම කෙනෙක් ඉන්නවා නම් ගජ අර ඇතුන් අතර ඉන්න ගජ මුතු තියෙන ඇතු වාගේ අති දුර්ලභයි, බොහොම හොඳයි. අනික් කරින් කාලය යහපත. ඉතින් මෙතෙන්දි දැනගන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට. මේ සිටිවිලි අවිද්‍යාවෙන් යුක්තව නැගිනවා නම් සිටිවිලි කොහොමද දැනගන්නේ? අන්නේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලම. අපි කරන ක්‍රියාවක් අවිද්‍යාව සහගතව නම් ගොඩ නැගින්නේ. ඒක කොහොමද දැනගන්නේ? අපි කරන කතාවක් අවිද්‍යාව සහගතව නම් ගොඩනැගිලා පිට වෙන්නේ කටින්. අපි ඒක කොහොමද දැනගන්නේ? ඔන්න ඔය පොඩ හොඳට තේරුම් ගත්ත දාට මුළු පරිච්ඡාපාත තේරෙන්න පටන් ගන්නවා. මේ ධර්මඥානීය පට ලබා ගැනීමට අපි විසින් දැනගත යුතු වටිනාම දේ. ඒක තෝරාගන්න ක්‍රමයක්. ඔය තියෙන්නේ. ඉතින් සිටිවිල්ලක් පහළ වුණාම විතරක් නෙමෙයි ඒකවල. එහෙනම් ක්‍රියාවක් සිටිවිල්ලක් පහළලා ක්‍රියාවක් ගොඩනැගෙන කොට කතාවක් ගොඩනැගෙන කොට අපි කොහොමද මේක දැනගන්නේ? පරිච්ඡාමපාදයට අනුකූලව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් කාය සංඛාරයක්ද මේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් වාචී සංඛාරයක්ද මේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තා වූ මනෝ සංඛාරයක්ද මේ? ඒ හිතවිල්ල ක්‍රියාව කතාව මෙහෙම විමර්ශනය කළා දැනගැනීමේ හැකියාව තමන්ටම තියෙන්න ඕනේ. මේ කාගෙන්වත් ආගෙන නම් බැහැ. කාගෙන්වත් ඇහුවට කමක් නැහැ. පුරුදු වෙනකන් තේරුම් ගන්න එක. උත්සාහ කරන්න ඕනේ, වීර්යය කරන්න ඕනේ, තමාටම තේරුම් ගැනීමේ හැකියාව ලබා ගන්න. ඊට පස්සේ ගණන් හදන හැටි කියා දුන්න දරුවට එකක් කිව්වා, දෙකක් කිව්වා, නිදර්ශන තුන හතරක් කිව්වා. දැන් මට තේරෙනවා කියේ. හදාංග උත්තේ මෙන්න මේ ගණන්. ජීවිතේට හදලා ඇති ගණන් දෙකක් ඉවත් කරලා දුන්නොත් ඒක ඉවත් කරන්නේ නැහැ. හරියටම ඉවත් කරලා තියෙනවා. ඔය උත්තරේ වැරදි. ආයි හදලා බලලා කියන නෑ නෑ හරි. වර්ධින්න විදිහක් නෑ. එම් පුතා තාත්තා නම් කියන්නේ තාත්තට වැරදි නැති බලන්නකෝ මේ හරිනේ. මං ආයිත් හදලා බැලුවත් හරිමද? දැන් තාතරතු ගණන පුතා දක්ෂ වුණා. න්‍යාය ධර්මයේ හරිනම් තාත්ත හැදුවත් එකයි පුතා හැදුවත් එකයි ගාන ගානමයි. ඊට පස්සේ අන්නේ හරි න්‍යාය ධර්මයක් තියෙනවා. මේ පරිච්ඡසමුපාදයේ අතර ගණන් කිව්ව මම උපමාවකට වෙන්නේ. පරිච්ඡසමුපාදයත් මෙන්න මේ න්‍යාය ධර්මයක්. මේක ක්‍රිස්තියානි, මුස්ලිම්, බර්ගර්, අහවල් ආගමියයි, හින්දු ආගමියයි ඒවා එකක්වත් මෙතන නෑ. ආගම් වේද, කුල වේද, ජාති වේද එකක්වත් නෑ මේ න්‍යාය ධර්මයේ. 3 2 එකතු කරන්නේ උල්ලා එකතු කරන්නේ මෙහෙමයි එකතු කරා 5 කියලා කිව්වනම් අපි ක්‍රිස්තියානි, අපි ඔබ පිළිගන්නේ. කිව්වොත් ඒක මොට්ටකමක් නිසා වෙන මොකක්ද? අපි මුස්ලිම්. 3 2 5 කියන එක අපි පිළිගන්නේ. කවුරු උඹලගේ කෙනෙක් ඉන්නේ කියන්නේ ඇත්තේ. එහෙම කියනවා. කවුදවත් එහෙම කියන්නේ නැහැ. මොලේ මාත්‍රයක් හරි තියෙන කෙනෙක් දන්නවනේ. ඒක න්‍යාය ධර්මයක් කියේ. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියන්නේ ආගම් සාහතුරුවරේ නෙමෙයි. ඔය සත්‍යයේ වෙන්නේ උත්තමයි. මහා විද්‍යාඥයෙක්. උන්වහන්සේට ආගම් නැහැ. ආගම් අදහන කට්ටියනික ඔය ආගම් අදහනවා කියන එක එකනා කියන කෙනියව කරන එකනේ. ඒක වැත්තකින් තියෙන ඇත්ත දැනගන්නilla. තමන්ට අවබෝධ වෙන ඇත්තක් තියෙනවා. ඔක්කොම ආගම් කියන දෘෂ්ටි ඔක්කොම වැත්තකින් තියෙන දෘෂ්ටි වලින් අහ කියලා මෙන්න මේ ඇත්තට ඉන්න. ඇත්ත දැනගත්තාට පස්සේ වායිහරයක් අපහු බොරුවට වැටෙන්නේ නැහැ. අන්‍යයටයි බෞද්ධ කියන්නේ. අර ලෝකේ විවිධ විලේබල් තියෙනවා. ලෝකයන් හංවලු ගහගත්තේ ඒවා. ජාති වශයෙන් හංවලු ගහගෙන, කුල වශයෙන් හංවලු ගහගෙන, විවිධ රටවල් වල ඉන්න ඒගේ රටවැසියෝ වශයෙන් එහෙම හදාගත්ත හංවලුවක් තියෙන ලෝකයේ අතේ. මේ බුද්ධාම කියන්නේ එහෙම වලට සම්බන්ධ එකක් නෙමෙයි. හරි, යම්කිසි එකතු කරන, අලු කරන, වැඩි කරන, බෙදෙන යම් ක්‍රමවේදයක් තියෙනවා නම් ওই ජාති කුල මල වේද ආගම් එකකව සම්බන්ධයක් නැතුව ඒ න්‍යාය ධර්මයේ එකයි. ඒක දැනගත්ත කට්ටිය කවුරුත් ඒක ඇත්ත කියලා පිළිගන්නවා, ඒකෙන් වැඩ කරනවා. ඒ වගේ මේ ලෝක ස්වභාවය විග්‍රහ කළා දෙනකොට මෙන්න මේ න්‍යාය ධර්මයෙන් තෝරා ගන්න. ඔබ වරද්දාගත්තේ පස්සේ කාලෙක ඔබලා බුද්ධාගම කියලා ආගම් ලේබලයක් ගහපු එකයි. මේක ආගමක් නෙමෙයි, මේක සත්‍ය දර්ශනයක් කියලා විතරයි යථාර්ථය දුන්නා. බුදුරජාන් වහන්සේ කියන්නේ එක්තරා විද්‍යාඥයෙක් මිසක් ආගම් නායකයෙක් නෙමෙයි කියලා යථාර්ථය කියනවා නම් ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. දැන් අද යම්කිසි විද්‍යාඥයෙක් හදපු ක්‍රමයක් කියලා දුන්නොත් එහෙම ආගමක් ගැන අහන්නේ නැහැ ඉතින්. මේ විද්‍යාඥයා කියනක වචනේ කියනකොටම විද්‍යාඥයා කියන්නේ මොන ආගමයි කියන්නේ? එහෙම එකක් නෙවෙයි. විද්‍යාඥ ආගම කියන එකක් නැහැ නේ. අන්නේ හැම බුද්ධිය ආගම කියන එකක් නැහැ. බුද්ධ ආගම කියලා වචනේ හදාගත්තාද? බුද්ධිය සත්‍යය. ඔතෙන්ට එන්න ඕනේ. ආගම කියන කාරණේ පොඩ්ඩක් පැත්තකින් තියලා සත්‍යය හොයාගන්න ඕනේ. කුසලයේ මොකද්ද? සත්‍යයේ මොකද්ද? ඇත්ත මොකද්ද හොයාගන්න ඕනේ. ඇත්ත සහ ඇත්ත මාර්ගය. බොරුව සහ බොරුවට යන මුලාව. මුලාම ඔය ටික දකින්න ඕනේ. කවුරුණා කමන්නේ. දැක්කොත් ඔහුට යහපතක් වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයකින් මේක දකින්න. අන්න ඒතොර දකින්න ඕනේ ඉස්සෙල්ලාම අවිද්‍යාව කියන එක මොන ජාති වේදයක්, කුල මල, ආගම් වේදයක එකක්වත් නැහැ මෙතන. මොකද්ද අවිද්‍යාව කියන්නේ? ඕක පොඩ්ඩක් ධර්මානුකූලව හිතලා බලන්න. මොන භාෂාවෙන් හරි කවන්නේ අවබෝධය නිකන් කියන සිංහල තියෙනවා බොහොම ලේසියි. මොකද දේශකයේ සිංහල නම් සිංහලේ විග්‍රහ කරන තේරුම් ගන්න පුළුවන්. ඉංග්‍රීසි දන්නවා නම් ඒ දේශකයන් වහන්සේ, ඒ දේශකයන් වහන්සේට අවබෝධයක් තියෙනවා නම් ඒ ඉංග්‍රීසි භාෂාව දන්න අයට කියා දෙන්න පුළුවන් ඒ භාෂාව. හැබැයි ඒ අවබෝධයව හරියට හරි භාෂාව මොකක් වුණා කවන්නේ, ජාතිය මොකක් වුණා කවන්නේ අවබෝධය ලබනවා. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි සිංහල භාෂාවෙන් තමයි අපිට විග්‍රහ කරන්න වෙලා තියෙන්නේ. අපි එතන ඉන්න නිසා ඒ දැනීම තුලින් තවම කරන්න තියෙන්නේ අපිට වෙන ක්‍රමයක් නැති නිසා ඒ දන්න අයට ඒකෙන් කියා දෙන්නයි, විග්‍රහ කරලා දෙන්නයි වෙන්නේ. එහෙනම් අපි ඊයනෝ දැනගන්න ඕනේ මේ අවිද්‍යාව කියලා වදනේ ඇතුළේ අවිද්‍යාව කියවා පාලියෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පාලියෙන් කිව්වා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ කියලා අපි කියනවා. දැන් මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ කියලා අදහස ඇති කරගන්න ඕනේ. අදහස වැටේවා, වචනේ අමතක වේවා කියලා කාලසිරු උත්තරාර ධර්මදේශනා කරපු ගාමත් එක වචනයක්වත් වැටහුනේ නැතර ඔය අවිද්‍යාව කියන එක වැටහිලා තියෙනවා. වැටහුනේ නැහනම් සෝවාන් වෙන්න බෑ. මොකද්ද අවිද්‍යාව කියේ වැටහෙන්න ඕන. වදනේ කියන්නේ බැරි වුණත් වැටහිලා තියෙන්න ඕනේ හරියට. එකයි දකින්න ඕන. මේ අවිද්‍යාව කියලා දැනගන්නකොට අවිද්‍යාව විද්‍යාව පින් කරගන්න ක්‍රමවේදයක් ඔయిత මුලින් තේරුම් ගන්න ඕන. අවිද්‍යාව වැටෙන්නේ ඊට පස්සේ. හරිම වැදගත් වෙනා තේරුම් ගන්න ඕන. අවිද්‍යාවයි විද්‍යාවයි හොයාගන්න ඊටත් ඉස්සෙල්ලා වැඩක් තියෙනවා. අවිද්‍යාවේ ලක්ෂණ තුනකුයි විද්‍යාවේ ලක්ෂණ තුනකුයි තියෙනවා. අවිද්‍යාවේ ලක්ෂණ තුනක් තියෙනවා ලෝක සත්‍යය. ඒ ලක්ෂණ තුන අනුව තමයි අවිද්‍යාවට වැටෙන්නේ. අවිද්‍යාවට වැළඳ ගන්න. නිත්‍ය සුඛ අත්ථ කියලා එකට කියනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ථ කියන ධර්මතාවයක් ඇති දේවල් නිත්‍ය සුඛ අත්ථ වශයෙන් ගන්නවා. ඒතකොට තමයි අවිද්‍යාවේ ලක්ෂණේ දැනගන්න ක්‍රමවේදී ඒකයි. විද්‍යාව පහළුණා නම් අනිච්ච නිච්ච සුඛ අත්ත වශයෙන් හිතා හිටියේ අනිච්ච දුක අනත නේද කියලා දැක්ක ගන්න. එදාට විද්‍යාවේ ලක්ෂණේ පහළ වෙයි. එනවා විද්‍යාවට මුල අනිච්ච දුක අනත වශයෙන් දැකීම. ඊ අනිච්ච දුක අනත දේ තේරුම් ගන්න නැතුව එසේ හත්තේ තේරුම් ගන්නේ නැතුව මුලාවකින් වහිනවා. අනිත්‍ය කිව්ව එක නිත්‍යයි, දුක්ඛ කිව්ව එක සුඛයි, අනාත්ත කිව්ව එක අත්තයි කියලා. මේ ලෝක සත්‍යය අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එක ලෝතර බුදුරන් වහන්සේ ලක්ෂණේ වෙනඳුන අවිද්‍යාව දුරු කළා, විද්‍යාව පහළ කරන්න. ওই ටික ඔය වචන තුන බොහොම කෙටියෙන් වෙනුණාට අති දුර්ලභ දෙයක් සත්‍ය අවබෝධ කරගන්න මුලින්. මේ ලෝකේ යථා ස්වභාවය මේකයි කියලා වෙන්නන්න නම් සාමාන්‍ය කෙනෙකුට බෑ, සාමාන්‍ය නුවණකින් බෑ, වෙයිනෝ. අන්නේ ඒක තමයි අති දුර්ලභම කාරණේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ නම ලෝකෙට දෙන අති දුර්ලභ දායාදී. අනික් කෙනෙකුට ගෝචර නැතිදී. හැබැයි දුන්නට පස්සේ ශ්‍රාවක ගෝචරයි, ඥාන ගෝචරයි. ඥානවන්තයින්ට මේක තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයි ඥානවන්ත පළපුරක් යන්තාක් ඉදිරියට එනවද? ගේන තාක්කල් බුදු දහම විද්‍යාමාන. ඔය වචන තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ත හරියට දැකලා එන තාකල් සාසනේ පවතිනවා. කවදා හරි අනිත්‍ය දේ නිත්‍යයි, දුක්ඛ දේ සුඛයි, අනාත්ත දේ අත්තයි කියලා මුලාවටපත් වුණු දැන් පටන් මුළු වචන වැල් උදේ ඉඳන් රැයට ගන් කටපාඩම් කරන වචන වැල් පොත් ගොඩවල් තිබුණත් සාසනේ අතුරුදහන්. සාසනේ පවතින ඔන්න ඔය ටික උඩ. ඕක නැන්න ආයි විනයකුත් නැහැ, මොකුත් නැහැ. විනය අමුතුවේ හදන්න දෙයක් නැහැ. සත්‍යය දකින්නකොටම විනය හැදිලා. සත්‍යය දැක්කේ නැත්නම් විනය වැහිලා. විනය උගන්න උගන්න ගෙනියන එකක් නෙමෙයි. රහතන් වහන්සේට මොනවද උගන්වන්න තියෙන්නේ? සංවර වෙන හැටි උගන්වන්න තියෙනවද රහතන් වහන්සේ? බණ අහලා අරිහත් වෙහෙමපත් වුණා නම් උන්වහන්සේට සංවර වෙන්න උගන්වන්න ඕනේ. උන්වහන්සේගේ පිළිලා ඉවරයි. උන්වහන්සේගේ මොන හේතුවක් නිසාවත් ප්‍රාණඝාතයක්, අතත්තාදානියක්, කාම මිත්‍යාචාරයක් සිද්ධ වෙන්නේ නැහැ. හේතු ඇත්තෙම නැහැ. අමුතු හික්මෙන දෙයක් නැහැ. බොරුවක්, කේලමක්, පරුෂයා ප්‍රලාපයක් උන්වහන්සේකින් පිට වෙන්නේ නැහැ. පිට වෙන්නේ හේතු නැහැ. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන මේ දස අකුසලයෙන් උන්වහන්සේලා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් උන්වහන්සේ සංවරයි. උන්වහන්සේ සීලයෙන් යුක්තයි, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා, ඔක්කොම පූර්ණයි. එන අපිට ඕනකම තියෙන පළවෙනි සෙනක් තියෙනවා අපිට දැනගන්න. දැනගත යුතු දේ මෙන්න මේකයි. හැම වෙලෙම උත්සාහ කරන්න ඕන. අනිත්‍යද නිත්‍යද, දුක්ඛද සුඛද, අනාත්තද අත්තද කියලා මෙන්න මේ ක්‍රමවේදය බලාගෙන යන්න පුරුදු වුණාට පස්සේ අපිටම ඇත්ත අවබෝධයක් එනවා. අපි යමක් ලෝකේ සැපයි සැපයි කියලා බැඳෙන එකක් තියෙනවනම් ඕක වැටහෙන්න පටන් ගන්නවා. දුක්ඛ සමුදයයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ සමුදයයි කියන වචනකින් අපිට අදහස එන්නේ හැටියට. දුකට හේතුවයි, දුකට හේතුවයි, දුකට හේතුවයි කියලා ඉඳ වටන් ගන්න සපයි සපයි කියන වචන වෙනුවට විශාල පරිවර්තනයක් වුණා. යම් ලෝකයේ දුකක් හතරක් 10ක් ඇත්නම් ඒක දුකයි දුකයි කියලා දකින්න එකක් එනවා. ওই දකින්නා වූ දෙයට අමතරව තවත් එකක් එනවා. මොකද සපයි සපයි කියලා ලෝකයා භාවිතා කරන එකක් එනවා. ඒ වෙනුවට දුක්ඛ සමුදයයි, දුක්ඛ සමුදයයි නැහැනම් දුකට හේතුවයි, දුකට හේතුවයි. ඔහොම දකින්න ක්‍රමයක් එක. අන්නේ කාපුවන් සැපයි සැපයි කියකේ හිටපු ඒවා තියෙනවා. ඒක නැති කර යුතුයි කියලා අදහසක් එනවා. සැප නැති කරනවා කියන එකට දුක නැති කරනවා කියලා 아무තෝ අදහසක් එනවා. සත්‍ය ඒකයි අනිත් පැත්තයි යන්නේ ලෝකය. අනේ මට සැප නැති කරනවා කියනකොට. අනේ දුක නැති වෙනවා දුක නැති වෙනවා කියတာ ධර්මාවෝදින් ලැබෙන කියලා අදහසක් එනවා. මේ සැප නැති කරන්නයි මේ වැඩ කරන්න කියලා කියනකොට දුක නැති කරන වැඩ පිළිලක් නේ කියලා ඉතින් ධර්මාවෝදින් අදහසක් එනවා. මහා බුදුම පරිවර්තනය. හිතා ගන්න බැරි පරිවර්තනයක් මේ තියෙන සත්‍ය දැක කර පස්සේ. ලෝකයා යමක් සැපයි කියනවා. ලුයි සැපට හේතුව කියයි ඒ පස්සේ හඹා යනවා. ගොඩනගා ගන්න. ඒක ලැබුණාම මහා සැපක් ලැබුණා කියලා උද්දාම වෙනවා. ඒ ලෝකයාගේ හැටි. ওই සැපයි සැපයි කියන එක. දුකයි දුකයි කියලා දකින්න දවසක් එනවා. ඒ දුකයි දුකයි කියන එකට සැපල හේතුව කියන එක දුකට හේතුවයි කියලා දකින්න දවසක් එනවා. ඒ සැප නැති වෙනවා දුක නැති වෙනවා කියලා දකින්න දවසක් එනවා. සැප නැති කරන මාර්ගය සැප නැති කරන මාර්ගය කියන ලෝකයා කියන එක දුක නැති කරන මාර්ගය දුක නැති කරන මාර්ගය කියලා ආර්ය දර්ශනයෙන් දකින්න දවසක් එනවා. සම්පූර්ණ ආර්යයන්ගේ අදහසයි ලෝකයාගේ අදහසයි අහතර පොළොව වාගේ. සෘතජන අදහසත් ආර්ය අදහසත් දෙකේ වෙනස මෙහෙම දකින්න හරි අමාරු වැඩක් නේ. හැබැයි ඔය සියල්ලම සිද්ධ කිරියෝ පුංචි වතරිසුලට පරිවර්තනේ. අන්න ඒක තමයි නිත්‍යයි සුඛයි අත්‍යයි කියලා නොදන්නකමක් කිය අවිද්‍යාවයි නිගමනය කිය එකක් දුන්නා. නිත්‍ය හැටියට සුඛ හැටියට අත්‍ය හැටියට හිතන වැඩ පිළිලා තියෙන ලෝක සත්‍යය. අන්න ඒක ඇති ආකාරයෙන් දැකර වස්ති දකින්නවා. අනිත්‍ය දෙයක්නේ නිත්‍යයි කියලා මෙච්චර කාලෙ මේ හිත හිතා ගියේ. දුක්ඛ දෙයක්නේ සුඛ සුඛ කියලා මේ ගියේ. අනත්ත දෙයක්නේ අත්‍යයි අත්‍යයි කියලා මේ ගියේ. ඔබ දකින්න අවස්ථාවක් එනවා. මෙන්න මේකයි බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඕක තමයි විග්‍රහ කරලා දුන්නේ. ඔන්න ඔය ටික අවබෝධ කරගැනීම තමයි විවිධ ක්‍රමවේදයන් දුන්නේ. මොනවා කරගත්තත් ඔන්න ඔය ඩිය කරගනිලා කොයි මොහොත ගහද? ඒක තමයි කර්මස්ථාන කලේ. කර්මස්ථාන ඉල්ලුවා දුන්නේ ඔය ටිකයි. ඔය පුංචි කොටසකින් තමයි පටන් ගත්තේ විශාල පැතිරලා තියෙන්නේ. ත්‍රිපිටකේ පුරා පැතිරලා තිබෙනා සුවාසු දහසක් ධර්මස්කන්ධය කියලා පැතිරලා තියෙන්නේ ඔන්න ඔය වචන තුන පිළිබඳව නිත්‍ය සුඛ අත්ත වශයෙන් හිතා ඉන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා පෙන්වා දෙන ඔය ක්‍රමවේදයට ගන්න වැඩ පිළිවෙල. ඕක තමයි මුල. දැන් ඕක තෝරා ගන්න කොහොමද දැනගන්නේ? දැන් අපි බලන්න මේ ලෝකෙ කිව්වේ මොකද්ද? ඉස්සෙල්ලා ඕක දැනගන්න හුඟක් ඉනවා ඔය වචන තුන ඔතන පොඩියට තිබුණාට. ඔය වචන තුන කරා එන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව දැනගන්න ඉස්සෙල්ලා කළ යුතු වැඩ පිළිවිලා. අවිද්‍යාව මොකද්ද කියලා ප්‍රඥිත තෝරා ගන්න ඕනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා තෝරා ගන්න ඉස්සෙල්ලා එන ආයුධ වැඩ පිළිවිල ඔය කියන්නේ. නැන සෝවාන් වෙන්න කළ යුතු වැඩ පිළිවිල. ධර්මාභෝධය ලබන්න පුළුවන් කල යුතු වැඩ පිළිවෙල තියෙන්න ඕනේ. මොනවද මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ? මොනවද මේ නිච්ච සුඛ අත්ත කියන්නේ? ලෝකයා මොනවද බලාගෙන ඔය කියෝ කියෝ ඉන්නේ? මොනවද මේ නිච්ච සුඛ අත්ත කියන්නේ? සියල්ල. මොනවද සියල්ල කියන්නේ? අන්න දැන් වැඩ ගන්න දෙනකට සියල්ලම අනිච්චයි දුක්ඛයි අනාත්තයි. මෙහෙම කතාවක් මේ කියන්නේ බුදු ගන්නහ. දැන් ඒක තමයි හොයාගන්න වෙන්නේ නිවන් දකින්න. මොනවද සියල්ල? මහන්නේ සියල්ල දේශනා කරනවා උඹලට. බුදුරන් වහන්සේ සියල්ල යන වචනේ යමක් වෙන්නවද? ඒ ටික වෙන්නවා. මොනවද සියල්ලට අයිති? විවිධ ක්‍රම වලින් වෙන්නවා. රූපස්කන්ධේ සියල්ලට අයිති. වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංඛාර ස්කන්ධේ, විඥාන ස්කන්ධය කියන මෙන්න මේ ටික පිළිබඳව යම් උපාදානයකින් බැඳුණා නම් ඔන්න ඒකේ උපාදානස්කන්ධ පහක් වෙනකොට ඔබ සියල්ලටම අයිති. සියල්ල හැවත් ලෝකේ ඇදිලා තියෙන ওই ටිකේ. ඒකත් දුන්නා. ස්කන්ධ පහකට වෙන් කරලා සියල්ල පෙන්නවා. ඒ සියල්ලට යම්කිසි බැඳීමක් නැත්නම් ඒක ඒ වාර තියෙන උපාදානෙවත් තිබෙන්නා වූ දැඩි බැඳීම් ස්වභාවයයි කියලා පෙන්නවා. සියල්ලෙන් නික්මෙන්න නම් මොකද කරන්න ඕනි? ඒ සියල්ලට වැදෙන වැඩපිළිවෙලක් තියෙනවා. මානසිකත්වයක් තියෙනවා. ඒකට උපාදානීය කියනවා. ඔන්නේ උපාදානීය නිදහසෙන් නැහැ සියල්ල කිරි. ඒ සඳහා මොකද කරන්න ඕනි? ඔන්නේ රූපස්කන්ද වේදනායස්කන්ද සංඥායස්කන්ද සංකාරයස්කන්ද විඥානයස්කන්ද කිනේ ඇති ස්වභාවී අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඔකර හිතා ඉන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා. ඔන්නෝකයි පුතඥාන ගතිය කියුවේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා පහ හිතා ඉන්නේ. දැනගත යුත්තේ මොකද්ද? ඕක නිත්‍ය සුඛත් නැහැ හැවටිල්ලක්. ඔන්නෝකයි අවිද්‍යාව කියන්නේ. එහෙනම් මොකද්ද විද්‍යාව? ඔය පහ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. රූපස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. වේදනායස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. සංඥායස්කන්ධය සංකාරයස්කන්ධය විඥානයස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඉතින් ඕක දැකලාපස්සේ ඔය ස්කන්ධ පහයි චන්දරාගයෙන් වැදිනවද? තවක් වැදිනොත් උඹලා නිත්‍යයි සුඛයි අත්තයි කියන අවිද්‍යාවේ නිගමනයේ ගත උපාදානස්කන්ධ පහ දරන්නේ වෙනවා. රූපස්කන්ධය නෙමෙයි දරන්නේ රූප උපාදානස්කන්ධය. වේදනායස්කන්ධය නෙමෙයි දරන්නේ වේදනා උපාදානස්කන්ධය. මොකක් නිසාද? නිත්‍යයි සුඛයි අත්තයි කියන අවිද්‍යාවේ නිගමනයේ වැරදලා ගත නිසා. සංඥායස්කන්ධය නෙමෙයි දරන්නේ සංඥා උපාදානස්කන්ධය. සංඛාර ස්කන්ධයක් නෙමෙයි දරන්නේ සංඛාර උපාදානස්කන්ධය. විඥාන ස්කන්ධය නෙමෙයි දරන්නේ විඥාන උපාදානස්කන්ධයක් නැත්නම් පංචස්කන්ධයක් නෙමෙයි දරන්නේ පංච උපාදානස්කන්ධය. උපාදානස්කන්ධය ධර්මතාකල් උපාදානීන් විදෙන්නේ බෑ. ඒ නිසා උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරාමරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවන්ති ක්‍රමවේදයක් තියෙනවා. ඒ න්‍යාය ධර්මයක් ඔබ තතයි. ඒ ක්‍රම න්‍යාය අවිතතය ඔබ විනාශ වෙන්නේ අනන්‍යත අනිත්‍යයි කවදාහත්පත් වෙන්නේ. ඕක තමයි ධර්ම න්‍යාමයි. ඔන්නෝයි සත්‍යයේ වැටලා වෙන්නේ ආය ධර්මයෙන් පිටපයින්ද බැරුව ගියාම දුකෙන් නිදහස් වෙන්න බෑ. අනන්ත දුකේ සතර ගමනක් තුල අනන්ත දුක් විඳින්න ගමනට වැටලා හිටන් විවිධාකාර පැතිකඩ වල ඔස්සේ දුක් විඳිනවා. මෙන්න ක්‍රමවේදයක් පෙන්නනවා. යන හැටි පරිත්‍යාම පාදින් දකින්න හැටි. දැන් මේ මූලික සත්‍යය දැකලා මොකද අනිත්‍ය කිව්වේ? මොකද නිත්‍ය කිව්වේ? මොකද්ද දුක්ඛ කිව්වේ? මොකද්ද සුඛ කිව්වේ? සුඛ කිව්වේ. මොකද්ද අනාත්ත කිව්වේ? මොකද්ද අත්ත කිව්වේ කියලා ආර්ය විනී අදහතින් තෝරා ගන්න ඕනේ. දැන් ඔයාලට ලෞකික අදහස් දීලා තියෙන දේ වැතර. ලෞකික අදහස් දුන්න ගාම සාසනේ අතුළු දහම්. නිවන් දකින්න බෑ කොච්චර හිටියත්. කොච්චර ඉගෙන ගත්තත් නිවන් දකින්න බෑ ඊට පස්සේ. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක හොඳේට මනසේ තීනුවලින් ওই විදිහ තෝරා ගන්න ඕනේ. වැහිලා තියෙනවා විවිධ හේතුන් නිසා. පුංචි කෑල්ලකින් අදහස වැහුනොත් එහෙම මුළු අදහසම වැහිලා යනවා. ප්‍රධාන ස්විච් එක ඇහුවොත් හැමතැනම තිබ්බ පුංචි පුංචි බල් හරවම ඇතිවිච්ච හැමතැනම 3000 ගානක් වැහිලා යනවා පුළුවන් එක මොහොතක. අන්‍යයි පළවෙනි දෙනක් තියෙනවා තෝරා ගන්න. ඔතන වැහුනොත් එහෙම අර්ථේ වැහිලා ගියොත් එහෙම මුළු ධර්මාස්කන්ධයෙන් මොනවා කතා කළත් මොනවයි ඉගෙන ගත්තත් වැඩක් නෑ. අවබෝධය ඉන්නේ නෑ. මානසිකත්වයෙන් නිදහස් වෙන්නේ නෑ. චන්ද්‍රාගයෙන් විදෙන්නේ නෑ. එනා ඔන්න ඔතන සුද්ධ කරගත යුතුම යුතුයි. එනා අපි දකින්න ඕනේ අනිත්‍ය කිව්වේ මොකද්ද? දුක්ඛ කිව්වේ මොකද්ද? අනාත්ත කිව්වේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ යම්කිසි අදහසක්ද? ඔය අදහස කොහොම හරි ඉස්මතු කරගන්න ඕනේ. ඔය අදහස හැඟවුනොත් එහෙම ලෝතුරා බුදු පියාණන් වහන්සේ නමක් මතුවලා හිටන් ඉවර මතු කරලා දින තාක් කල් හැඟ වෙනවා. හැබැයි ශ්‍රාවක පරපුරත් ඉවර නා. සාක පරිපුර යම් තාක් එනවා නම් ඒ තාක් කාලේ ඔක හඟවන්න බෑ වතු කර කර දෙනවා. ඕකේ අදහස මෙන්න මේක හේතු ඇතුව පෙන්ලා දෙනවා. ලෞකික වශයෙන් ගත්ත අය ආයතනයක් වහන. වහලයිට තරඟ වාද කරනවා. හැබැයි කොහොම හරි ලෝකෝත්තර ධර්ම අවබෝධයක් තියෙන කෙනා නෑ නෑ ඉතිහාසිකක් තියෙනවා මෙන්න මේකයි මේකේ අර්ථය කියලා හේතු ඇතුව අර්ථ වෙන්නවා. ওই අර්ථය හරියටම හරවත් සාසන අර්ථයෙන් ඉන තාක් කාලේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න හේතු වාසනාව තියෙනවා සාසනේ බබලනවා. ඔතනයි පළවෙනි දේ. ඕක වැහුනොත් ඉවරයි. අනික මොන වැටලා තිබුණා කවන්නේ මුළු සූත්‍ර ඔක්කොම තියාගෙන ඉඩක් කවන්නේ. අදහස වැහිලා ගියානම් තිලක්ෂණේ තේරුම් ගන්න බැරි වෙන උතන. එන අනිත්‍ය කිව්වේ මොකක්ද කියලා ඔය අතින් තෝරා ගන්න ඕනේ. විවිධ ක්‍රම වලින් ඕක පෙන්නනවා. භාෂාවෙන් පටලවා ගත්තට පස්සේ අදහස වැහිලා එනවා. ඊට පස්සේ භාෂාවට අනුකූලව අර්ථ ගන්න බලනවා. භාෂාව කියන්නේ පෘථග්ජන පිරිසක් පස්සේ හදාගත් එකක් නිවාසාව. අද හදලා තියෙනේ පාලි භාෂාවක් තියෙනවා සිංහල භාෂාවක් තියෙනවා හදපු භාෂාව කායකද? බුදුරයන් වහන්සේ හදලා දුන්න භාෂාවක් ඒක. බුදුරයන් වහන්සේ දුන්නේ මොන භාෂාවෙන් හරි කවන්නේ මෙන්න අදහස. මෙන්න මේ අදහස ගන්න. මොන භාෂාවෙන් හරි කවන්නේ. බුදුරයන් වහන්සේ ව්‍යාකරණ වලට එහෙම තැනක් දුන්නේ නැහැ. ඒවා ගැන කතා කරන්නේ බුදුරයන් වහන්සේ වෙන්නේ ඕවානේ මේ පළගත යුත්තේ. අදහස තේරුම් ගන්න. ඔය වාසාපති යන්න ඉව අරණ විභංග සූත්‍රය කියලා සූත්‍රයක විග්‍රහ කරලා තවත් ගේනවා ත්‍රිපිටකය. ඒ කතාව සටහන් කරන්න යන්න එපා. ඔය වාසා පිළිබඳ තර්කවාද කරන්න ඕවට යන්න ඉපා. ඕ ඇති වැඩක් නැහැ. මොකෙන් හරි කවන්නේ නැහැ. මිනිස්සයා කිසි වදනයකින් කතා කරනවා නම් යම් අදහසක්. අන්නි අදහස අරගෙන ඊ අදහස තුලින් ධර්ම අවබෝධය ලබා ගන්න මගේ පෙන්නා දෙන්නේ. වචන වල තරම් කරන්න ඉපා. හැබැයි ඔය අදහස් විග්‍රහ කරන්න යනකොට අතීත අනාගත වර්තමාන කියන මේ කාලාත්‍රයේ හේතු වෙන්නා වූ යම් කිසි කතාවක් දෙනවා වචනයක් වචනින් දෙනකොට. අතීතේ නම් විය. මතු අනාගතේ නම් වන්නේ. දැන් නම් වෙයි. ඔන්න ඔය තුන් කල් පෙන්වන්නේ යම් කිසි වචන භාවිතාවක් දෙනවා මොන භාෂාවක හරි. අන්න ඒක ගන්න. ඒක අහ කරන්න එපා. ඒක ගත්තේ මොකද ගන්නේ? තුන් කල් වෙනස් කරලා කතා කළොත් එහෙම අදහස ගන්න බැරි වෙනවා. අදහස ගන්න ඔන්න නිරුක්ති තුන ගන්න. නිරුක්තිපද සූත්‍රය කියන සූත්‍රයේ දේශනා කළා දෙයියෝ ටික ඇති වෙලා තියෙන ඔන්න ඔය ටික. ඔච්චරයි ව්‍යාකරණ. බුද්ධං සරණං ගච්ඡා. භාෂා විචාරයදී කියනවා කෝ උත්තේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස් කියන බලමු බුද්ධං සරණං ගච්ඡා පටන් ගත්තා. උඹලගේ වාක්‍යය සම්පූර්ණ නැහැ නේ කියනවා භාෂා විචාරයදී. ඇයි? අහං බුද්ධං සරණං ගච්ඡාමි. අහං ධම්මං සරණං ගච්ඡාමි. කෝ අහං. කෝ මම. උත්තේ නැති වාදනේ උඹලා කියන්නේ. දැන් ඕක හංගගෙන ඉන්නවා. මොකද පාලි භාෂාව දන්න අය ඔය ටික කියන්නේ. මෙච්චර කල් වෙනා නිසා ඕක හැංගුවා මේකේ උත්තේ නැහැ මේක කියන්න එපා යකෝ අපිට කියන්න දෙයක් නැති වෙනවා. අනිසරේ ඇහුවොත් එහෙම උත්තේ නැති පදනේ උඹලා ගෙනින්නේ ධර්මාවබෝධ කරන්නේ කොහොමද කියලා ඇහුවොත් අපි මොකද දෙන්නේ උත්තරේ? පරම්පරාවෙන් ගිනායි පද තුන මේකේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා. මම කියන උත්තේ නැතුව ආඛ්‍යාතයයි කර්මයයි විතරක් දාලා කොහොමද මේ වාක්‍ය හරියන්නේ? අපේ වාක්‍ය රීතිය නම් ඕකයි. ඕ රීතියෙන් කතා කරන්න ගියත් අපේ වාක්‍ය වල පහරව දිනවා. අපේ වාසාවට බහර දෙනවා. සද්ද නැතුව හිටපල්ලා කියලා හංගුවට හරියන්නේ නැහැ. දැන් ආයෙ මතුවේ. දැන් කවුරු හරි අහුවොත් මොකද කියන්නේ? වාක්‍ය සම්පූර්ණ නැති එකකින් කොහොමද අවබෝධ කරන්නේ? උඹලට මහානකමක් නැහැ, උපසම්පදාවක් නැහැ. අපි කියන්නේ මේ වාක්‍ය ක්‍රමයේ ගත්තේ නැත්නම් කිව්වොත් එහේ වාක්‍ය ක්‍රමයේ ගත යුතුම කිවනම් අද උඹලට මහානකම නැහැ, උපසම්පදාවක් නැහැ මොකක් නිසාද? උඹලා උපසම්පදා හාමුදුරුවෝ මහාන කරලා හිටන් සාමනීර වලටපත් කරගන්නේ මොකෙන්ද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඔය කී කියවල. ඒදී කියවල වාසේ එතනින් තමයි සාමනීයද කරගන්නේ. හැබැයි එතනදී අහං බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියාවන් කියලා කිව්වේ නැහැ. එන වාක්‍ය අසම්පූර්ණයකින් හැබැයි සාසනේ මහානකම හම්බ වෙනවා. හරි පුදුම වෙලක් වෙනවා. වාක්‍ය ගණන් කරන්නේ නැහැ බුදුරයන් වහන්සේ. දැන් වාක්‍යයේ නෙමෙයි අදහසින් මේ ඔක්කොම පිළිදි පැහැදිලිව තියෙනවා. එන බුදුරයන් වහන්සේ ඔය ලෝකයාගේ උත්සාහකයාද පද සම්බන්ධ කර්ම විශේෂන උත්තර විශේෂන ඔය එකක් වගනන් ගත්තේ නැහැ. අතීත අනාගත වර්තමාන කාලාත්‍රය කියනකොට තේරෙන්න කියහළු. මොන භාෂාවෙන් හරි කවන්නේ වර කියනකොට භාෂාවෙන් ඒවට මේ දඟලන්න එපා, කෑකෝ ගහන්න එපා. ඒ අදහස අරගෙන වර කියන්නේ. ඔය කිව්ව පෙන්නම ක්‍රමය. ඉතින් ඒක මේ ලෝක යමක් කතා කිරීමද විවිධ පැතිකඩවල් වලින් එක එක පිරිස විවිධ භාෂාවන් කතා කරනවා. අදහස හංගවන්න ගන්නවා. මැටිකෝප්පය කියලා අපි කියන එක පිට පැත්තේ මලක්කුව කියන. තා පැත්තක අඩිවලද කියනවා. අපි මැටිකෝප්පය කියන එකට. අයි බංකුව කියනවා. තව කට්ටියක් කියන කොළඹුව කියනවා. ඒ ඔකට කොළඹුව නෙමෙයි කියන්නේ බංකුව කියලා තර්ක කරන්න යන්න එපා. එක පැත්තක වාත්‍රේ කියන, පත්ත කියන. ඒකේ විත්ත කියන තව පැත්තක, ගුලාව කියන තව පැත්තක, දාටෝපේ කියලා කියන තව පැත්තක. එක එක කෙනා එක එක වාසාවෙන් කතා කරනවා. ඔය පත්ත කියහන් ඔකට ඔකයි හරි වචන කියලා ඔවට වාද කරන්න යන්න එපා. මොකෙන් හරි කවන්නේ නැහැ. පාත්‍රය හගවල වචනයක් කියනනම් ඒ වචනේ තරක කරන්න නැතුව ඒක අරගෙන බලන කියන්න. අදහස දෙන්න. වර්ණ විභාගේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන ක්‍රමවේදයකට එකයි මම ඔය කිව්වේ. ඒකේ කොළඹුවයි එදිග නැහැ. ඒක මං කිව්ව හරියට. අර පාත්‍රය ගැන කියන විස්තරේ උපමා වචෙන් දීලා තියෙනවා. පාත්‍රයට විවිධ නම් කියනවා. ඒ වැඩිවල ඒ ජනපද නිරුක්ති අයින් කරන්න එපා. ඒක අරගන්න භාෂාව පිළිබඳව නීති රීති පිළිබඳව කතා කරන්න යන්න එපා. ඒවා පැත්තකින් තියන්න. අදහස යමකට දෙන්න පුළුවන් නම් යම් භාෂාවකින් ඒකෙන් බලන් කියන්න කියලා අවබෝධය ලබා දෙන්න. ඕක තමයි අරණ විභංග සූත්‍රයේ කෙටි අදහස. ඉතින් මෙන්න මෙතනින් අපි දැනගත යුතු දේ තමයි මොකද්ද? දැන් අපි මේ පෙන්වුවේ අවිද්‍යාවයි විද්‍යාවයි හොයාගන්න ඕන ඉස්සෙල්ලා. හොයාගන්න ඕන ක්‍රමවේදී. ඒක කාගින්වත් අහගෙනවත් පොතේ තිබුණටවත් පරම්පරාවේ කෙනෙක් කිව්වටවත් එහෙම ගන්න නැතුව මේක ඇත්ත තමයි කියලා තමන්ගේ නුවණට ගෝචර වෙන්න ඕනේ කොයි විදිහ හරි අහගෙන අහගෙන යනකොට. අන්න එතකොටයි ඒක දැනගන්නේ. දැන් අපි දැනගත යුතු ක්‍රමයක් තියෙනවා. නිට්ටයයි අනිත්‍යයි කියන වචන දෙකක් අනිච්ච නිච්ච කියන වචනෙට මේ කාලේ දෙනවා. අනිච්ච කිව්වේ අනිත්‍යයි. නිච්ච කිව්වේ නිට්ටයයි. දැන් මේ කාලේ දෙන වචන. දැන් ඉතින් හොයලා බලන්න ඇත්ත වශයෙන්ම වැහිලාද නැද්ද මේක? ඔතන වැහුනොත් එම් විවරටම ඉවරයි. බුද්ධ ශාසනයෙන් වැහෙනවා. අනිච්ච නිච්ච වැහුනොත් අදහස වෙනස් වෙනකොට එින් මේ ඉවරයි. කොච්චර මුළු ත්‍රිපිටක කඩපාඩම් කළත් වැඩක් නැහැ. අනිච්ච කියන්නේ නිච්ච කියන්නේ මොන අදහසින්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් එතන ගැහුනොත් ඒකම වැහිනවා. අද්දුවන් අනියතන් කියලා වචන දෙකක් තියෙනවා. ස්ථිර නැහැ කියන එකට අනිච්ච කියලා වචනයක් තියෙනවා. යම් කෙනෙක් උපන්නා ඔහු ජරාවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. බුදුරණන් වහන්සේ දේශනා කරනවා ජරා මරණත් අනිච්චයි. දැන් මොකද කියන්නේ? අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන අදහස ගත්තොත් උපන් සත්වයාට ජරා මරණ ස්ථිර නැද්ද? කර්මස්ථානයක් වඩනවා ජීවිතං අනියතං මරණං නියතං කිය. ජීවිතය අනියතයි මරණය නියතයි කිය. බුදුරණන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුප්පාද ධර්ම සූත්‍රයේ සූත්‍රයක අයහ කරලා නෑ හංගන්න බෑ. හොඳ පැහැදිලි දෙයක දේශනා කරලා තියෙනවා. මහන්නේ ජරාව මරණේ අනිත්‍යයි. දැන් මේකට මොකද කියන්නේ? මහන්නේ ජරාව මරණේ ස්ථිර නෑ. බුදුරණන් වහන්සේ එහෙම දේශනා කළා කියන්නේ. දැන් දේ පිළිතුර මොකද්ද මේකේ? ජරාවයි මරණයයි දෙක ස්ථිර නෑ කිව්වොත් අපි ගන්න පියවර මොකද්ද? දැන් බලා ගන්න ඕනේ හරි ප්‍රශ්නයක් වෙන. එහෙනම් ජරාවයි මරණයයි කියන එක ඒකාන්තයෙන් උපන් සදාට හේතු වෙන ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා වලක් ගන්න බැහැ. එහෙනම් ඉතිරද නැද්ද කියන වචනේ අරගෙන නිච්චානිච්ච තෝරන්න කිව්වොත් එහෙම උතර අපිට කියන්න වෙන්නේ ජරා මරණ නිච්චයි කියලා. එහෙනම් අනිච්චයි කියව බොරුවක්ද? බුද්ධ දේශනා බොරුවක් කියලා නැහැ. ඒ කියන ක්‍රමේ හරි. හැබැයි අනිච්ච කියන වචනේ දුන්න අදහස නිසා මේ වැරදි වාගේ පේන්නේ. එහෙනම් අනිච්ච කියන්නේ මොන හේතුවෙන්ද කියලා දකින්න ඕන. හරි අමාරුයි මේ ලෞකික අර්ථයක පැටලුනොත් ඔය අදහස ලෝකෝත්තර දහම් අර්ථය යට යනවාම. අනිච්ච තෝරන්න ගියාමත් වෙන විවිධ ක්‍රමවලින් අනිච්චං කයට්ටේන සයාර්ථයෙන් අනිච්ච කියනවා කියලා කෙනෙක් කියනොත් ඒකත් ගන්නවා. ඒ කියන්නේ ගෙවිලා වෙනසිලා යන එක. ඒ අර්ථ රායිසරයක් වහිනවා. එහෙනම් මේක ක්‍රමවේදයක් තියෙනවා. වැවේන අර්ථය විතරක් නෙවෙයි උපදින අර්ථය නත් අනිච්ච හොයන්න වෙනවා. වැවේන එකේ විතරක් අනිච්ච කියලා හරියන්නේ නැහැ. කේනට්ටේන අනිච්ච. මේක තෝරලා තියෙනවා පැහැදිලිව. ওই ධර්ම පොත්වලම තියෙන අපි කියන එකක් නෙවෙයි. කොමන අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ? උපාද වයට්ටේන අනිච්ච. උපාද වය කියන අර්ථයෙන් අනිච්චයි කියනවා. උද්‍යව්‍ය උද්‍යව්‍ය ඥානය. එන උද්‍යව්‍ය දැක්කම අනිච්ච දැක්කා. අනිච්ච තෝරා ගන්න නම් උදේ දකින්න ඕනේ, වැය දකින්න ඕනේ. මොකද්ද උදේ කියන්නේ? මොකද්ද වැය කියන්නේ? දැන් ඕකත් තෝරන්න දිනවා ඊළඟට. අනිච්ච හොයන්න ඉස්සෙල්. අනිච්ච තෝරා ගන්න නම් උපාද වයට්ටේන අනිච්චාගම මොකද්ද උපාද මොකද්ද වැය? ඒක තෝරලා තියෙන හැටි බලන්න වෙනවා. අටුවාවේ තවත් එහාට යන්න වෙනවා. යන්න ලස්සන තියෙනවා. කිසි දෙයක පැටලෙන්නේ නැතුව ලස්සන විග්‍රහ වෙලා තියෙනවා. අර වචනයක් වෙන අදහසක් දෙන්න ගිහිල්ලා අර කොකම හංගලා ගත්තකින් තියලා ගන්න නෑ එළියට. උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි. වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උපාද වය දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඔන්න ඔය ටික දැක්කහම උද්‍යාවිය කියන්නේ මේකයි. අනිත්‍ය කියන්නේ උද්‍යාවිය දැක්කට කියලා කියන දෙන්නම් මේ පේනවා. මේක එක පොතක පැහැදිලි අටුව ආදේශනාවක්. ඒ කියන්නේ බුද්ධ ගෝතහාඳුරු කියන්නේ ඉස්සෙල්ලාද පිට මහ අටුව. තවත් තියෙනවා ඉදිරි වෙලා. නිත්‍ය ප්‍රකරණී පරිසම්බිදා මග්ග ප්‍රකරණී කියන මේ දෙකේ වෙදික තව පැහැදිලිව තියෙනවා. ඒවා බුද්ධ ගෝසාඳුරණ අහු වෙච්ච නැති ඒවා. අහු වෙලා තුනත් අමුතුවෙන් හදන්න හම්බුන්නේ. ඒ නිසා ඒකේ අනිත්‍යය කියලා නිගමනය කරන බැරි විස්තරයක් තියෙන නිසා පැත්තකින් තියලා අයින් කරලා තියෙනවා. අන්න නියම බුද්ධ අදහස අනිත්‍ය තෝරා ගන්න තියෙන තැන. ඒතකොට ධර්මයේ කොතනකවත් පැටවිලා නැහැ. ඒ තාකල් අපිට වැහෙනවා. ඔබ තෝරා ගන්න අවශ්‍ය දෙයක් එකයි මෙතන විග්‍රහ කර කර දෙන්නේ. එහෙනම් මොකද උප්පාද? උප්පාද වෙන ක්‍රම පහක් තියෙනවා. වැය වෙන ක්‍රම පහක් තියෙනවා. මෙන්න මේ උප්පාද වෙන වැය වෙන ක්‍රම 10 තෝරා ගන්න ඕන එකක් එකක් ගන්න. මේ රූපස්කන්ධයේ වේදනා ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ සංඛාර ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ කියන මේ ස්කන්ධ පහ ලෝකය කියලා ඉස්සෙල්ලා තෝරලා දුන්නා. සියල්ලට අයිති වෙන ඔය ටික. මෙන්න මේ හටගන්නේ ස්කන්ධ පහ. උපදින ක්‍රම එකකට පහ ගානේ තියෙනවා. පහට පහ 25යි. රූප උපදින ක්‍රම පහයි. වේදනා උපදින ක්‍රම පහයි. සංඥා උපදින ක්‍රම පහයි. සංඛාර පහළ වෙන ක්‍රම පහයි. විඥාන පහළ වෙන ක්‍රම පහයි. රූප නිරෝධ වෙන ක්‍රම පහයි. වේදනා නිරෝධ වෙන ක්‍රම පහයි. සංඥා නිරෝධ වෙන ක්‍රම පහයි. සංඛාර නිරෝධ වෙන ක්‍රම පහයි. විඥාන නිරෝධ වෙන ක්‍රම පහයි. 25 50යි. මෙන්න මේ ටික දැක්කහම කියනවා උද්‍යාවේ දැක්කා ඥානි. ඔන්න ඕකට කියනවා උදේ දැක්කා 25 ක්‍රමයකින් වැය දැක්කා 25 ක්‍රමයකින්. මේ එකක් දෙකක් විග්‍රහ කරලා දෙනවා තෝරා ගන්න ක්‍රමී. මේ ක්‍රම පහම ගත්. රූප හැදෙන්නේ කොහොමද? අන්න සකස් වෙන ක්‍රමයක් තියෙනවා. අවිද්‍යා සමුදය රූප සමුදය. අවිද්‍යාව හේතු කරගෙන අවිද්‍යාව හටගත්තාම ඒ හේතුවෙන් රූප හට ගන්නවා. මෙන්න එක රූප හට ගන්න ක්‍රමයක්. තණ්හා සමුදය රූප සමුදය. තෘෂ්ණාව නිසා රූප හට ගන්නවා. මෙන්න තවත් රූප හට ගන්න ක්‍රමයක්. කම්ම සමුදය රූප සමුදය. කර්ම වේගය නිසා කර්මජ වශයෙන් රූප හට ගන්න. ආහාර සමුදය රූප සමුදය. ආහාරය හේතු වෙන රූප කොට නැගෙනවා. මේ රූප හට ගන්න හැක්‍රමයක්. සංතති ලක්ෂණං රූප සමුදය. යමක් කොට නැගෙනවා. උපතවල සකස් වෙලා යන ලක්ෂණ. හටගත් යමක් ඇත්තන් ගොඩනැගිලා ඇවිදිනවා විවිධාකාරයෙන් හැදෙනවා. හරි ළමයෙක් නම් ලදරුවා උපන්නා ලදරුවා වාසයේ ඉන්න එන්නේ ගොඩනැගිලා තරුණියක් බාටපත් වුණා මිනිස්සියෙක් කියලා දැක්ක. අනේ මිනිස් රූපේ හැදිච්ච ඇයි. හැදිලා එන ක්‍රමී. ඔකට ආහාරයත් ඕනේ. ආහාරයයි හැදෙන ක්‍රම රටාව වැඩෙන ක්‍රම රටාවයි දෙක වේ. රූප හැදෙන ක්‍රම දෙකක්. ඔබ විග්‍රහ කරලා කියනවා. කනබුන ආහාර වන හැදෙන ළමයට වැඩිලා හැදිලා ලොකු වෙලා ඉන්නේ. එනම් මිනිස් රූපිය කියලා යමක් අපි දැක්කනා. මොනවා නිසාද දැක්කේ? උපන් ළමයාට ආහාර දුන්න නිසා වැඩෙන ක්‍රමවේදියා තිවිච නිසා ලොකු වෙලා අවුරුදු 15ක් 18ක් 20ක් යනකම් ඔය අතර තියෙන සියල්ලම රූප දකින්න. අන්න පොඩි එකේ, අන්න ළදරුවේ, අන්න දරුවේ, අන්න ගැටවරේ, අන්න තරුණේ. ඔය අතර පැති විවිධාකාර පුද්ගලයෝ දකින්න. අන්න තරුණියා, අන්න ගෑනු ළමයි, අන්න පිරිමි ළමයි, අන්න ගැටවරේ, අන්න ගැටවරියා. අපි ඔය ඔක්කොම නංගෝලින් කියන රූපාකාරයන් මොනවද දකින්න හම්බ වුණේ? උපන් සතාට ආහාර දුන්නාම වැඩෙන්නේ නැත්නම් එහෙම. අර කියන එක જાතියක රූපයක්වත් දකින්න බැහැ. ඒතර වැඩෙන ක්‍රමයක් තිබුණේ නැත්නම් කොච්චර කෑවත් පොඩි එකා වැඩෙන්නේ නැත්නම් එහෙම. අවුරුදු 18ක් 20ක් යන වැඩෙන ක්‍රමවේදයක් නොතිබුණා නම් එහෙම. එහෙනම් ඒ જાතිය රූප දකින්න බැහැ. එහෙනම් රූප සමුදේ වෙන්න අවශ්‍ය කාරණා දෙකක්. හැබැයි ඕක තිබුණාට අපි මිනිස්සුය කියලා ඉපදින්න හේතු වෙන කර්මයක් කරලා තිබුණේ නැන්නා නේද? බඩත් කොහොමද රූපේ එන්නේ? කම්ම සමුදය රූප සමුදය. අන්න කර්මයේ හේතු වෙච්ච හැටි. රූප හට ගන්න. මෙන්න උපාද වලන හැටි. ඔය කර්ම කොහොමද හට ගන්න? තෘෂ්ණාවෙන් බැඳුන නැන්නා නේද? උපාදානයක් හට ගන්න නැහැ. කොහොමද උපදින කර්මයක් හට ගන්න? තෘෂ්ණාව මූලිකයි. තණ්හා සමුදය රූප සමුදය. ආන් එකත් මුළුණා උපදින්නේ. රූප හට ගැනීමට තණ්හාව මොකක් නිසාද හට ගන්නෙ? අවිද්‍යාව නැත්නම් තණ්හාව. අවිද්‍යාව මුල් කරගෙන රූප හට ගන්න හේතු වෙන මුල හටගත් අවිද්‍යාව සමුදය රූප සමුදය. මෙන්න කාරණා පහක් මුල් කරගෙන ලෝකේ යම් රූපයක් හටගත්තේ මෙහෙමයි. ඉතල එකක් දැනගත්තේ මොකද මේ මිනිස් රූපය ගැන පෙන්නුවේ යම් කිසි උපමාව පැහැදිලි කරලා දෙන්න එකක් කොහොම හොඳට ප්‍රගුණ වුණාට පස්සේ මුළු ලෝකෙම හටගත්ත හැටි ඔතනින් බැලිය. අන්න හරගන්න ක්‍රමවේදී. ඉතින් ওই රූපය සකස් වෙලා ආපුහම ඔන්න ඔයකින් වේදනාව කවදා හරි ආවන අපිට දැනගන්නකොට රූපය ඉන්නේ රූපස්කන්ධය හැටනේ හැටි දැක්කා. පස් ආකාරයේදී. වේදනායි ස්කන්ධයත් පස් ආකාරය සම්බන්ධිලා හැදින්නේ. එහෙනම් මොකෙන්ද වේදනාව හටගන්නේ? වේදනාවක් හට ගැනීමට ස්පර්ශය අවශ්‍යයි. එහෙනම් ස්පර්ශය නිසා වේදනාවක් හට ගැනීම මූල වුණා. එහෙනම් ඒකත් හේතු විච මුලක් තියෙනවා. අවිද්‍යාව මුල් වෙලා හිටන්, තෘෂ්ණාව මුල් වෙලා, කර්මයේ ප්‍රතිසන්දී ගෙනත් දෙන්න හේතු වෙනවා කර්මයේ මුල් වෙලා. ඔය කියන්නා වූ එකකින් හටගත්ත මේකයි හැදුනේ නැත්නම් විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මේ විපාකස්කන්ධය හැදුනේ නැත්නම් වේදනාවක් ආරම්භ වෙන්න ක්‍රමයක් නැති නිසා අවිද්‍යා තෘෂ්ණා කර්ම කියන මේ කාරණා තුන ඒකාන්තයෙන් හේතු වෙනවා වේදනා උපැත්මට මුල් වෙනවා. ඊට පස්සේ යෝගෙන් හටගත්ත ඇහැට රූප කණ්ඩ ශබ්ද ආදී වශයෙන් ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශයක් වුණාම තමයි පස්සපත්‍ය වේදනා කියලා වේදනාවක් ගොඩනැගිලා ඉන්නේ. එහෙනම් ස්පර්ශයත් ඕනේ වෙනවා මුල් වෙන්න ඕනේ වේදනා ගොඩනැගෙන. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා ඒ වගේම කර්ම ඒ වගේම ස්පර්ශ ආහාර සමුදය අනි ස්පර්ශ ආහාරය වේදනාවට හේතුච ආහාරය ස්පර්ශේ ඒ වගේම ගොඩනැගිලා ඉන්න ඕනේ. ඒ ගොඩනැගුණ නැත්නම් එහෙම ඇහිපිය ගහන මොහොතකින් ආව එක ගෙවිලා ගියා ඒක නතර වුණොත් එහෙම විදි වේදනාවක් දැනෙන්නේ නැහැ. එකින් එකට ආසේවපත් වේලා වගේ එකින් එකට නැගිලා ගිලා ඉඳිලා දැනෙන වේදනා මට්ටමට එකින් එක වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඔන්නේ ක්‍රමවේදියත් එක්කලා ගත්තාම පහයි. ඔන්නේ පස් ආකාරයෙන් ගොඩනැගිලා තමයි වේදනාවක් විද්‍යාමාන වෙන්නේ. මෙන්න රූප වේදනා සංඥා ගණිත එහෙමයි. සංඥා කියන්නේ හිතේ හටගන්නා වූ හැඳිනීමක්. සංඥාවක් හටගන්නකොට ඊ හටගත්තේ මොකක් නිසාද? හිතට ස්පර්ශයක් ආවෙ නැත්නම් එහෙම මේ විපන්දිය කියන රූප සංඥාව වැටහින්නේ. එහෙනම් ස්පර්ශයක් එන්නේ නම් ස්පර්ශය ලැබීමට අවශ්‍ය කරන්නා මූල ධර්මී අවිද්‍යා තණ්හා කර්ම කියන මුලින් හටගත්ත ඒ කාරණා තුන ඒකාන්තයෙන් ඉන්න ඕනේ. ඕකෙන් හටගත්තට පස්සේ මොකද වෙන්නේ? අන රූප සංඥා ස්කන්ධය හට ගැනීමට හේතු වෙන්නා වූ ස්පර්ශය ඒකට ආහාරය වෙන ආහාර සමුදය වේදනා සමුදය අන්න වේදනාවට සංඥා සමුදය ඒකට එන්නේ ආහාරය. ඒකර ගන්න වෙන ආහාරය දාලා ස්පර්ශ ආහාරයම තමයි ඒකත් හටගන්නේ. ඒ හැටෙන එක ගොඩනැගිලා හිටන් ඉන්න ඕනේ. ගොඩනැගිලා එනකොට කියනවා ඒක නැගී එන අවස්ථාව. ඒ මුල් කරගෙන රූප සමුදය වෙනවා. ඒකෙත් ඒ ආකාරයෙන් පහකින් සමුදය වෙනවා. කවදා හරි ওই දැනෙන එක නැති කර ගන්නද නම් ඒ දැනෙන එක දැනුණා හේතුවක ඵලයක් වශයෙන් ඒක නමුදු නැති කරලා අමුදු වෙන කරන්න දෙයක් නැහැ. හේතුව ගෙවිල යන අය වැඩි ඵලෙ දැරුලාම ඒක ඒකලා ගෙවිලා තියායි හැරයක් රූපයක් වේදනාවක් නැහැ ඒ දැනින්නේ සංඥාවක් දැනින්නේ ආයි දැනින්නම් ආයි හැරයක් අර පහ එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ පහෙන් විපාකස්කන්ධ වශයෙන් ඉස්සෙල්ලා හටගත්ත හේතු තුනක් මුල්ලා වේදනා හටගත්ත විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මූල ධර්මයේ හටගන්න විපාක වශයෙන් අන්න එකට ඈඳිලා ඉඳගෙන එතනින් හටගන්නවා නැවත නැවත ගොඩනගාගෙන ගන්න ආහාරය කවලින්කාර ආහාර විඥාන ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර කියන මේවෙන් ගැලපෙන එකක් ආහාර වෙලා ආහාර සමුදියේ රූප සමුදියේ තියෙන වේදනා සංඥා සංකාර සමුදියේ ගොඩනැගින්න ක්‍රමයක් ඇදිලා ඒ ක්‍රමෙට ගොඩනැගිලා එන සමුදියේ වෙනවා කියලා ගොඩනැගිලා එනවා. මෙන්න ගොඩනැගින්න හැටි මෙහෙමයි. ඕක නිරෝධ කරගන්න නම් මොකද කරන්න ඕනි? අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ තණ්හා නිරෝධා රූප නිරෝධා ඔය තව ක්‍රමය නිරෝධ කරන හැටි දකින්න ඕනි. කම්ම නිරෝධා රූප නිරෝධා පටිසන්ධියේ කර්මයක් කරලා හැම තිබුණේ නැහනම් ආයතයක් උප්පත්ති වශයෙන් රූපයක් කරගෙන උපදින්නේ නැහැ. එයින් ඉවරයි. අවිද්‍යාව තිබුණේ නැහනම් තෘෂ්ණාව තිබුණේ නැහනම් කර්මයක් හටගන්නේ නැහැ. උපදින්න. ඔන්න නිරෝධ කරන ක්‍රම. දැන් මේ දුකක් තමයි මේ ඉසෙල ගොඩනැගීමේ පස් ආකාරයකින්. ඔක දකින්න ඕනේ. දුක්ඛ සමුදය කියලා පස් ආකාරයකින්. ඔන්නේ දුක වලදී ක්‍රම පහින් තමයි මේ දුක්ඛ සමුදය උනේ. දැන් නිරෝධ කරන්න පහ දැක්කහම මොකක්ද දකින්නේ? මෙන්න මේ පහ නිරෝධ වුණාම දුක නිරෝධයි. නැවත ජාතිය හටගන්නේ නැහැ. රූපය හටගන්නේ නැහැ. එන වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් ගොඩනැගින්නේ නැහැ යලි යලි. අනේ නිරෝධ කරන ක්‍රම. ඒ ගොඩනැගුණේ නැහනම් දුකේ නිදා. ඒකට මොකද කරන්න ඕනේ? ඔන්නේ පහ නිරෝධ කරන මාර්ගය තමයි. ඒක අයින් කරන මාර්ගය ඔයි පින්නේ චතුරාර්ය සත්‍යතාව ක්‍රමයේදී. මෙන්න මේ කියන ක්‍රමවේදයෙන් අනුව උදේ හැදින්නේ මෙන්න මෙහිමයි වැය කියන්නේ ඔන්නෝකයි දුක සහ දුකට හේතුව ගොඩනැගෙන ක්‍රමවේදී 25 ආකාරයක් තියෙනවා පංචස්කන්ධය ගොඩනැගින්න මෙන්න මේක දකින්න නුවන්ට කියන උදේ ඥානය කියන්නේ ඕකයි මෙන්න මේ ටික නිරෝධ කරන ක්‍රමවේදයක් තියෙනවා මේ 25 නිරෝධ කරන එතකොට දුකෙන් නිදහස් නිරෝධය සහ මාර්ගය ඕක දැකීමට කියන වැය ඥානය උද්‍යාප්පේ ඥානය උද්‍යාප්පේ ඥානය දැක්කනම් අනිත්‍ය දැක්කා කියනවා ඔකට දැන් මොකක්ද අපි අනිත්‍ය කියලා කියන්නේ බුදුරණන් වහන්සේ දේශනා කළා අනිත්‍ය දකින්න ඔය ටික දකින්න ඕම විදිහට එයාට කියනවා අනිත්‍ය දැක්ක කියලා දැන් මොකක්ද අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ ස්ථිර නැහැ කියන හම්බ වෙයි වෙයිලා නැද්ද තව ක්‍රමයකට වෙන්නවා එක පොත කොහොම වෙන්න තව පොතක තියෙනවා තවත් ක්‍රමයක් එක ක්‍රමෙ නෙමෙයි විවිධ ක්‍රම තියෙනවා පෙන්නන්න උදේ වෙන ආකාරය පෙන්නවා කොහොමද අවිද්‍යාව උදා වෙනකොට ඒ හේතුවෙන් තමයි සංඛාර උදා වෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා එතන විඥාන උදා වෙන්නේ සංඛාර පත්‍යෙන් විඥාන උදා වෙනවා සංඛාර පත්‍ය විඥානං කියලා විඥාන පත්‍ය නාම රූපං කියලා නාම රූපෝ උදා වෙනවා මේ බුදේ ඥානයි නාම සලආයතන හටගන්නේ උදා වෙන්නේ කොහොමද නාම රූප පත්‍ය සලආයතන මෙන්න සලආයතන උදා වෙන්නේ ඥානයි සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිසා ස්පර්ශය උදා වෙන්නේ මෙන්න උදා වෙන්නේ ඥානයි තව ක්‍රමයකින් බලන හැටි පස්සපත්‍ය වේදනා වේදනා උදා වෙන්නේ ස්පර්ශයෙන් වේදනා පත්‍ය තණ්හා තණ්හා උදා වෙනවා වේදනා නිසා තණ්හා පත්‍ය උපාදාන උපාදාන උදා වෙනවා තණ්හා නිසා උපාදාන පත්‍ය භව භව උදා වෙනවා උපාදාන නිසා භව පත්‍ය ජාති ජාති උදා වෙනවා භව නිසා ජාති පත්‍ය ජරා මරණ උදා වෙනවා ජාති නිසා මෙන්න උදා වෙන හැටි අවිජ්ජා යත්තේ අශේෂ ඉන්ද්‍රාග් විරාග නිරෝධා සංඛාර නිරෝධ ඔන්න සංඛාර නිරෝධ නැති වෙන හැටි වැය ඥාන සංඛාර නිරෝධා විඥාන නිරෝධ මෙන්න විඥාන වල වැය ඥානයි මෙහෙමයි විඥාන වැය වෙන්නේ කියලා වර වෙන්නේ විඥාන නිරෝධා නාම රූප නිරෝධ මෙන්න නාම රූප නිරෝධ වෙන ක්‍රමයි වැය වෙන්නේ මෙහෙමයි මේක වැය ඥානීට දකින්න ඕනේ නාම රූප නිරෝධා සලආයතන නිරෝධ මෙන්න සලආයතන නිරෝධ කරන්නේ නාම රූප නිරෝධේ ඕකයි වැය ඥානයි සලආයතන නිරෝධා පස්ස නිරෝධ ස්පස්ස නිරෝධේ සලආයතන නිරෝධ වීමි අනේ වැය ඥානය පස්ස නිරෝධා වේදනා නිරෝධ වේදනා නිරෝධ වෙනවා ස්පස්ස නිරෝධේ වැය ඥානය පස්ස නිරෝධ වේදනා නිරෝධා තණ්හා නිරෝධ මෙන්න තණ්හා නිරෝධ කියන වැය ඥානයි තණ්හා නිරෝධා උපාදාන නිරෝධ වෙන උපාදාන වැය වෙන වැයීම දකින්න ඥානයි උපාදාන නිරෝධා භව නිරෝධ භවයේ වැය වෙන්නේ ඔන්න ඔහොමයි ওই ඥානෙ දකින්න භව නිරෝධා ජාති නිරෝධ වෙන්නේ ජාති නිරෝධ කරන ඥානෙ භව නිරෝධ නම් ජාති නිරෝධයි මෙන්න නිරෝධ හේවත් වැය ඥානයි ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක වර්ධය දුක් දෝමනස වායස සියල්ලම නිරෝධ මෙන්න ඒක නිරෝධ කරන දුක නිරෝධ කරන නුවන් මෙන්න මේ ආකාරයෙන් උද්‍යාවි සහ වැය දැකලා මෙන්න මේ ඥානෙ දකින්න පරිත්තම උපාදීන් ගොඩනැගෙන හැටි දැක්කම උදේ ඥානෙ පහළ වෙනවා පරිත්තම උපාද නිරෝධයෙන් යුක්තව සියලු දුකෙන් නිදහස් වීම දැක්කම වැය දකින ඥානෙ පහළ වෙනවා මෙන්න මේ දෙක පහළ නම් කියනවා කේ නට්ඨේ අනිච්චා උපාද වයට්ඨේන අනිච්චා කොමන අර්ථයෙන්ද අනිච්චය කියන්නේ උපාද වය දකින ඔන්න ඔය අර්ථයෙන් අනිච්ච කියනවා එහෙනම් උපාද වය දකිනවා කියන්නේ පරිත්තම උපාදීන් ලෝකේ ගොඩනැගෙන හැටි පරිත්තම උපාදීන් නිරෝධයෙන් ලෝකේ කෙලවර කරන හැටි දකින ඥානීයට කියනවා උපාද වය ඥානි ඒ ඥානීයට කියනවා අනිච්ච දැන් අනිච්ච හොරගන්නේ මෙතන කොච්චර ලේසි එකද මේ කියන්නේ ගැඹුරු කොච්චර ගැඹුරුණත් විග්‍රහ කරගෙන යනකොට හරිය ලස්සන තේරෙනවා අනේ අනිච්චයි කියලා බුදුරණන් අහන්නේ පෙන්නේ සත්‍යයක් නේද අනිච්ච දැකන සෝවා දේශනාවක් වෙන්නේ අනිත්‍ය අනිත්‍ය කියලා සෝවා මිච්ච කකෝගත් සෝවා මිච්ච කියනගේ ලක්ෂණ කොහෙද තියෙන්නේ කායි දකින්නේ ඔක්කොම අනිත්‍යයි ඔක්කොම අනිත්‍යයි කියන්නේ මොකද අනිත්‍ය අනිත්‍ය ස්ථිර නැහැ ස්ථිර නැහැ මොකද හම්බෙච්ච නුවන් රාග මාත්‍රියා දේශ මාත්‍රියා මෝහ මාත්‍රියා කහකුණා කිය තමන්ගේ මනසෙන් අහලා බැලුවා අනේ මන් දන්නේ මගේ තිවිච්චාව එහෙම වුණා මම ලෝකෙට නම් කියනවා තමයි සුදු එකක් ඇඳගෙන ඉන්නේ කියලා හිතා මෙහෙමයි මං කියන කිව්වට හරියන්නේ නැහැ ඔය අවබෝධයෙන් අවබෝධයක් ලැබිලා නැහැ අසාර ලෝකෙ මට මොකටද මට වැඩක් නැහැ හරියක් නැහැ මේ අසාර ලෝකෙ මොන සත්‍යයක් ගන්නද මොනවා කරලා ගන්නද මොන රූපයකින්වත් මොන වේදනාවකින්වත් මොන සංඥාවකින්වත් මොන සංඛාරයකින්වත් මොන විඥානයකින්වත් ගන්න හරයක් මට නැහැ ඔය අවබෝධය ආවද ආවනම් හරි ආවනම් හරි අනිත්‍ය දකින්න ලක්ෂණයම අපි දැකලා ආවොත් ඉතින් වෙන ක්‍රමයක් නැහැ ඉතකන් අපි කතාවලම් කරගත්ත වචන මාලාවක් කිය කී ඉන්නවා මිසක් අවබෝධය ලැබෙලා නැහැ මෙන්න වැහිච්ච තැන ඕක විමුක්ත කරගන්න ඕනේ ඉතින් මෙන්න මේක තේරුම් ගත්තාම දැන් මොකද වෙන්නේ? පළවෙනි දේ ඔතන තේරුම් ගත්තාම දැන් මේ සිතිවිලි පිළිබඳව පරිත්‍යාග උපන්නව බලන එක ඊළඟ අවස්ථාව. මේක දර්ශනඥානි ඉස්සෙල්ලා ලබලා ඉන්න ඕනේ. ඒ දස්සනේන පහතබ්බ කියන දර්ශනේ පහතම කොටස පහවිලා අවබෝධ වෙනකොට අවබෝධ දින ආවට පස්සේ තමයි භාවනායේ පහතබ්බ කියන කෙනෙක් මේක දකින්න ඕනේ. දැන් ඉතින් කාගෙන්වත් අවසර ඕනේ නැහැ. පරප්‍රත්‍ය රහිතානුගේ ආධාරයක් ඕනේ. දැන් ඉතින් සිතිවිලි මාලාවක් එනවා. මොකක් නිසාද? නිත්‍යයි කියලා කිව්ව මොකක් නිසාද? ওই ධික ඔහොම නෙමෙයි කියද දැක්කේ. එන අනිත්‍ය දේක ලක්ෂණේ දැක්කා. මොකද්ද? අනිත්‍ය කියන වදිනේ අයෝ කරේ දැන්නේ. ලෝකේ ස්වභාවයේ මෙහෙම දෙයක් නා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසනවති ප්‍රතිපලයෙන් කෙලවර කරනවා මිස වෙන කිසිම සැනසෙල්ලක් අද්දවන්නේ නැත්නම් අද්දකින්න මග පාදලා දෙන එකක් නෙමෙයි නම් අපි කරන කියන හිතන වැඩ පිළිවිලි. ඕකෙන් පටන් ගන්න වැඩ පිළිවිලි. අවසාන ප්‍රතිපලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මිස වෙන සැනසුමක් නැහැ කියලා දකින්න බලාගෙන බලාගෙන යනකොට දුටු දහමට අනු ආවර්ජන කරනවා කියන්නේ පරිත්‍යාග උපාදී යලි යලි වළනවා කියන ඕකයි. පරිත්‍යාග උපාදී යලි යලි මෙනෙහි කරනකොට ධර්මාභෝධි වැඩි වෙනවා කියන ඕකට. මොකද්ද වෙන්නේ? එහෙනම් මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවරණේ යන්නේ මේ සියලු ජාති. යලි යලි ආවර්ජන කරන ජාති වල හැටි පේනවා. ඉතින් එහෙම ජාති වලින් මොනවද පතන්නේද? මං යම් තැනක තන්න උපාදානයෙන් දැඩිව බැඳෙනවා නම් යම් කිසි බවක් තියෙනවා නම් මේ හැම බවක්ම ජාතියට මුල් වෙනවා. ජාතියට මුල් වෙන බවක් ඇතනම් ඒ ජාතියේ ගන්න දෙයක්වත් නැහැ. ඒකෙන් හරගන්න ප්‍රතිඵලය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක දෝමන සපායාසයන්ට මුල් වෙන වැඩ පිළිලක් නිසා වෙන එකක් නැහැ කියලා දැක්කහම එහෙනම් අවිද්‍යාවෙන් ඇත පේන්නේ නැතුව හොඳයි කියන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියන දෘෂ්ටියෙන් පටන් ගත්ත මුළු වැඩ පිළිල හිතමු කියපු කරමු සියල්ලම. ඒ නිසා හටගත් යම් හිතක් ඇතනම් හටගත් චිත්ත ස්වභාවයලු. ඒ නිසා හටගත්තා වූ හිතේ බැහැගත්තා වූ යම් කිසි මේ ලෝක ධර්මතාවයක් ඇද්ද? මේක හොඳයි අරක හොඳයි අරක ලස්සන මෙහෙමයි මේක ලස්සන මෙහෙමක හිතේ දාගත්ත ඔක්කොම જાතිත් ඒ කුණු ගොඩේ නා. ඒ නිසා ඒ වටේ කියන ආම රූපයන්ගෙන් බැහැගත ඇසකන් දිවනාසය කය මන කියන මේ ඉන්ද්‍රියන් ඒ වටේ ගෝචර කරු මුළු වැඩ පිළිවෙලම සලායතන වැඩ පිළිවෙල. ඒ වෙන් ලැබුණු රූප ශබ්ද ගන්ධලා ස්පර්ශ කියන මේවා යම් ස්පර්ශයක් ලැබුවා නම් ඒ සියලු ස්පර්ශයෙන්. ඒ නිසා හටගත්තා වූ යම් කිසි වින්දන ආස්වාදයක් ඇද්ද සියලු වින්දන ආස්වාදයක් වේදනා දෙක. ඒවා හොඳයි හොඳයි කියලා හිත ඇලුනා නම් බැඳුනා නම් ඒ වැඩ පිළිවිලත්. ඒ ඇලීමේ වැදීමේ තණ්හා උපාදාන වැඩ පිළිවිලත්. ඒ බවටපත් වෙලා ලෝකේ මුලාවටපත් වෙච්ච මුළු බවක් ඇතනම් ඒ සියලු බවක්. ඒ හේතුවෙන් හටගත්ත සියලු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායාසයන්ගෙන් කෙලවර කරනවා මිසක් වෙලෙනම් ඉතුරු වෙන්නේ නැහැ මොනවත් හරයක් කියලා දැක දාට. පරිත්‍යාග පාදේ දැක්කා දැකපු දේට අනුකූල මෙනෙහි කළා. මෙනෙහි කරන මොකද වෙන්නේ? එහෙනම් මම මොනවා හොඳයි කියන්නේ? මොනවා නිසි කියන්නේ? නිසි කියලා ගන්න දෙයක් ලෝකේ නෑ අනිසි. අන්න අනිසි බව දැක්කා. දැන් අනිසි බව දැක්ක කවුරුවා කිව්වද? දැන් ලෝකේ නිසිද අනිසිද අහනවා කවුරු හරි ප්‍රශ්නයක්. නිසි කියන එකක් තියනවාද හේතු? අන්න අනිසි. ඔන්න අනිච්ච. අනිච්ච කියන්නේ මොකක්ද? ඉතින්ද කතාව මොකක්ද තියෙන්නේ? ඉතින් ඇතනද කියන කතාව දෙකම අන්ත දෙකේ වගේ වැඩක් නෑ ඒක. ඉතින් උනත් එක නැතත් එක අනිසිද අනිසිම. හරියක් නැති බලු දෙට තිබුණාද මොකද නැතුවාම මොකද තිබුණත් එකයි නැතත් එකයි හරියක් නැත්නම් බලු දෙටේ වැඩක් නැහැ තිබුණත් වැඩක් නැහැ නැතත් වැඩක් නැහැ බලු දෙට අවුරුද්දක් ඉතිරියව පැවතුනත් අපිට වැඩක් නැහැ දැන් බිදිලා ගිය එකක් වුණත් අපිට වැඩක් නැහැ දෙකම වැඩක් නැහැ බලු දෙටම ගඳ හරියක් නැහැ ගඳයි ජරා ගොඩා වැඩක් නැහැ එන ඉතිර වුණත් නැති වුණත් ප්‍රශ්නේ නෙමෙයි බලපෑවීම අත්හැරින්නේ පරිහරණයට නිසි හරයක් නැහැ කිය කිය ඔන්නේ අදහස එන්න ඕනේ ඔය අදහස තියෙන නම් පරිත්‍යාග උපන්නව දකින්න ඕනේ. හරයක් නැති බව. මොකක් නිසාද හරයක් නැහැ කියන්නේ හේතු තියෙනවා ඒක. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායාසයෙන් කෙලවර කරනවා. එහෙනම් ඊබඳු දෙයක් හට ගැනීමට යම් ආසාවක් ගොඩ දෙනවා නම් මොකද වෙන්නේ? ඔන්න ඔය කියන්නා වූ මහා භයානක වැඩ පිළිලක් තියෙනවා. අසාර වැඩ පිළිලට ඇදලා දමන්නා වූ ඒ දුකට ඇදලා දමන්නා වූ හේතුවක් මිසක් ඔය ආස්වාදී කියන වෙන මොකක්ද? ආස්වාදී ප්‍රියමනාපයෙන් බලන එක අත්හැරලා ගිහිල්ලා දුකට හේතුවක් වශයෙන් දකින්න පටන් ගත්තා කියන්නේ ඕක. ඔන්න ආර්යයන්ගේ දැකිය අනිකයි සැපයි සැපයි කියන එක ඕක දුකට හේතුවක්. ඒ සැප වශයෙන් ඉන්නේ. ඕකනේ මායාව. අන්න දුක්ඛම් බයහට්ටේන බයහට්ටෙන් දකින්ද. හරි භයානක දෙයක් ඔය සැප කියන එක. ඔය පස්සේ ගිහින් තමයි ලෝක සත්‍යයම මුලාවට වැටලා හිටන්. කෙලවරක් නැති දුකට වැටෙන්නේ. මෙන්න මේ ප්‍රමෙන් දකින්න ඕන. දුක්ඛම් බයහට්ටේන. එතකොට මොකක් දකින්ද? අනාත්ම. ආත්ම කතාවක් උතර නැහැ. ආත්ම ධනාත්මද? අත්තද අනාත්මද? මොනවද ගන්න තියෙන හරි අනත්තං අසාර කට්ටේ නන්ති අසාරාර්ථයෙන් අනත්තයි තෝරලා තියෙනවා ආත්ම ඇතිනෙත් කතාවක් ඔතන නැහැ ඕක ගියහම ආත්ම දෘෂ්ටිය කැලකට වැටෙනවා දන්නේම නැතුව අසාරයි අසාරාර්ථයෙන් අනත්තයි අර්ථය යෝගයි හරයක් නැහැ ලෝකේ හරයක් නැහැ හොඳයි හොඳයි කියලා ලෝකේ හැවටෙනවා විතර කවුරු වෙලා ඉඳලා හරයක් ගන්නද දෙවියෙකුන හරයක් හම්බ වෙයිද අපි අනන්ත දෙවියලා තියෙනවනම් සසල ගමනක් තිබුණා නම් ආපු ගමනේ අප්‍රමාණ අධ්‍යාව ලැබුවා නම් දෙවිය බ්‍රහ්ම විච අධ්‍යාව වල අනන්ත හිටියා නම් ඔක්කොම හරයක් තිබුණා අපි අද ඉවරයිනේ අපි නිදහස තියෙන්නේ අද මේ පුණු වේවි ගත ගන්න කයක් හරි මෙතන ඉපදිලා මම මම කියන්නේ මොකද මේ මස්ලේ පුණු ගොඩක් සහිත මේ පුණු කයකට මම කියනවා එහෙනම් දිව්‍ය කයත් එහෙම කිව්වද ඒ කාලේ නෑ ඒකේ පුණු එකක්වත් තිබුණේ නැහැ කතාවකට වෙනන්නේ වාපිච්චමින් හටගත කය නෙමෙයි දෙවියන්ගේ බ්‍රහ්මයින් මහා තීජාචිත්‍ය මහා ආලෝක තිබිච්ච එකක් කෝ ඉතින් මට ඒක කෝ හරියක් තිබුණා මම ඒකේ ඉඳිද මම කැමති වුණාද එහෙම එකකින් හරියට යන්නේ මම කැමැත්තක් අකමැත්තක් ගල බෑවි නේ එහෙනම් කැමතිසේ පවත්වන්න පුළුවන් අධ්‍යාවක් හම් වෙලා නැහැ නේ කොහෙවත් මෙච්චර කල් ආපු ගමනේ එහෙනම් ওই ගමනේ ඉදිරියට යන්න තියෙනවා මට යන්න හම් වෙයිද එහෙම අධ්‍යාවක් එහෙනම් මම මේ මොකද්ද පතන්නේ කොහේ ඉන්නේ කවුරු වෙන්නේද තත්කහනාන්තර මම කොච්චර ලබලා ඇද්ද රජ වෙලා ඇද්ද සිටු වෙලා ඇද්ද නිලධාරී වෙලා ඇද්ද ලෝකේ නම්බුකාරයේ ගරුකාරයේ වෙලා ඇද්ද කෝ එකක්වත් මලාද නැහැ නේ ගෙවිලා ගිහිල්ලා නිකන් දෙකෙව් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායසින පත් වෙන ගුණ බොඩවත් ජාති වශයෙන් හම් වෙලා තිබුණා මිස ඔය එකක්වත් හරියක් තිබිලා නැහැ අන්න අත්හැරලා ඕමේ අදහසාවට මතේ එහෙම එකක් පස්සේ මතු මට හිතන්න ඕනේ කවුරු වෙන්නේ මොකද සත්‍ය අදහස් తీර්ණේ ආව මට කවුරුවත් වෙලා වැඩක් නැහැ නිවිලා නිකන් විතර නිවිලා ගියා දැන් කොහෙද හිතදුව සමාධිය නැද්ද කවුරුවත් වෙලා මොකද මට මොනවා කරගන්නේ නිච්චල වුණා එහෙම නැවතුණා කෝ දුරට ගියේ හිත කෝ බලාගෙන චන්දරාගෙන් බැදිච්ච ඵලේ එතනම ලැබුණා නේ ඔය අදහතාව නම් ඒතන් සන්තන් ඒතන් පරිතන් ඔයක නිමේ සාන්ත ප්‍රී යද්දන් සබ්බ සංකාර සමතෝ මෙන්න මේ සංකාර සමතයක් ඇද්ද සබ්බූපදී පටිනිසග් මේ සියලු උපාදානයන්ගේ පිළි නොගැන්මක් ඇද්ද තණ්හාක මේ තෘෂ්ණාව ක්ෂයකර දැමිල්ලක් ඇද්ද විරාගෝ නිරෝධෝ නිබ්බන්ති මේ රාගයන්ගේ වෙන්වීමක් මේ සැරිසැරීමේ නික්මයාමක් මේ පැඳී වල නිදහසීමක් ඇද්ද මෙන්න මේ නිවන සාන්තයි ප්‍රින්ද දැකේ නිවන ඔය බණහන වල නිවන් දකින්න හැටි දුටු නිවන ඕකයි ඔය නිවන දැකලාට එයා සියල්ලෙම ධර්මාභෝධයේ පළවෙනි දහම් දර්ශනේ දැකලා ඉවරයි ඔය ප්‍රමේයට තේරුම් ගන්න ඕනේ මේ දර්ශනඥානිය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් දැන් මෙහෙම තේරුම් ගත්තාට පස්සේ දැන් ඉතින් කල්පනා කරලා බලන්න දැන් යම් කිහි නිත්‍යයි සුඛයි අත්‍යයි කියන මුලාව නිසා මම හිතනේ වේය ගැන මොකද්ද ගන්න අදහස් මේ ලෝකේ යම් දෙයක් වටිනවායි කියන දෘෂ්ටියක් ඉසෙල්ලා එනවා නිත්‍ය සුඛත්ව කියන දෘෂ්ටිය දිනකම් යන්නේ වටිනාදී ලබා ගැනීමන මට හිතන්න හිතෙනවා එන වටිනාදී ලබා ගන්න මොන જાති අදහසකින්ද හිතන්නේ ඒක වටිනාදීට පහළ වදින එකක් කියනවා නම් ගැටෙන්න හිතනවා වටිනාදීක ලැබලගා ඉඳ හිතනවා මුලා සහගතව හිතනවා වටිනාදීක ආස්වාදී ගැන හිතුවොත් ආසාද විඳ විඳ ඉඳ හිතනවා එහෙනම් මං හිතන හිතවිලි තියෙන ලෝකේ පැවැත්මට නම් ඇලෙන ගැටෙන මුලා වෙන ඔන්න ඔය හිතවිලිද හිතන හිතවිලි පරික්ෂණය කරලා සමන් දැන ගන්න ඕනේ මම මේ මොකක් ගැනද හිතන්නේ හිතන එක තමුන් තීරුම් ගන්න ඕනේ මොකද අරගුණේ මොකේද පිටිවිලි මොකක් ගැනද ඔය හිතන්නේ හිත තමන්ම අහන්නේ තමන්ගේ මොනවා ගැනද හිතන්නේ ඉතින් විවිධ කාරණා විවිධ ලස්සන ගියක් හදාගන්න හොඳ ලස්සන ඉඩමක් ගන්න ඉතින් ලස්සන ලස්සනය ප්‍රියමනාපය මරු ඒවා හරියට මෙහෙම හදාගත්තනම් මරු මරු කාර් එකක් ගත්තනම් කාර් එකක් ගත්තනම් මරු හොඳ ගියක් හදාගත්තනම් මරු හොඳ ගෑන් ළමයි ගත්තනම් මරු පිරිමි ළමයෙක් එක ගියා නම් මරු මරු ඒවා හරියට තියෙනවා ඉතින් මේ මිනිස්සු ඔය හිතන්නේ ඒවා කතාවෙන් තව කටින් වදින හිතෙන්වත් ඉස්සෙලා ක්‍රියාවට යන්නත් තියෙනවා මරු ඒවා ගැන හිත හිතා ඉන්න මරු කියව මොකද නිත්‍ය සුඛ අත්ව වශයෙන් ගත්ත අදහසින් ගත්තේ මේ ලෝකේ මරු තමයි මරුවේ අවශ්‍ය තමයි මේ යදුවන්නේ. ඔන්නේ අදහසේ එනකොටම දකින්න මොන මරුවේකද මේ දුවන්නේ කියලා. දැක්කහම දැන ගන්නවා රාග මරුද, ද්වේෂ මරුද, මෝහ මරුද. මරුවේකක් ඔය තුනේ තියෙනවා. ඔය තුනේ තියෙනකම මරුවකින් බේරෙන්න බෑ, මරණයෙන් බේරෙන්න බෑ. මරුවට බෝධරෙන්න පැත්තේ යන්නේ. ඒ පැත්ත තමයි හම්බ වෙන්නේ. එහෙනම් මේ පැත්තේ මම හිතුවොත් මොකද වෙන්නේ? මරුවේක සම්බන්ධණියක් වැඩක් නැහැ. මරුවේ පැත්තකද විචාර. ඔවට ගියත් මරේ මරුවේ හොයාගෙන ගියලා මරුවටම වැටෙනවා අන්න දැනගන්න හැටි දැන් ඔය සිතිවිල කල්තියා කියවට නරකේවා හිතන්න එපා හොඳේවා හිතන්න කිව්වට ඕක තේරෙන්නේ නැහැ ඒකයි කාරණේ
ඉතින් මේකින් තෝරා ගන්න ඕනේ ඔය ප්‍රමේයද බොහොම ගැඹුරු දෙයක් ඔය මා විග්‍රහ කළේ මේ මෙතන තිබෙන සියලු ප්‍රශ්න ටික ඔක කැටි වෙලා තියෙනවා. අපි ඉතින් දැනගත යුත්තේ නිවන් දකින්න යමක් කරගත යුත්තේ ඒකයි. මේ ඒකට මෙහා පැත්තේ තිබෙන ඒවා තමයි සියලු ගැටලු සියලු ප්‍රශ්න තියෙන්නේ. ලෝකේ ගැන අහලා තියෙන මෙතන තියෙන යම් තරම් ප්‍රශ්න ඇද්ද? ඔය දහම වැටුණා නම් මං අහවු ප්‍රශ්නේ මොළේ එකක් නේ. මම මොනවද හොයන්න යන්නේ? වැඩක් නැති ලෝකේ යන්නේ මම මේ හොයන්න මෙච්චර කාල ප්‍රශ්න අහලා තියෙන මෙතන තියෙන සියලු ප්‍රශ්න ගැන තේරෙන්නේ. මොකද්ද මට අහන්න තියෙන්නේ? මොකද්ද බලන්න තියෙන්නේ? මොකද්ද දුක කියන්නේ? මොකද්ද දුකට හේතුව? මොකද්ද දුක නිරෝධය? මොකද්ද දුක නිරෝධ මාර්ගය කියන්නේ කියලා කිව්වනම් චතුරාර්ය සත්‍ය ගැන හොයන්න කියලා හොයන්න කිව්වේ. ඔය තමයි හිව්වේ. ඒක තමයි කිව්වේ. මෙන්න මේ ටික විග්‍රහ කළා මෙහෙම තෝරා ගන්න ඕනේ. තෝරා ගත්තාම රාග දේශ මෝහ සහගත වන්නා වූ යම් හිතවිල්ල ක්‍රියාවක් කතාවක් ඇද්ද? හිතවිල්ල විතරක් නෙමේ ක්‍රියාවයි කතාවයි ටිකත් මනසින්ම බලන්න ඕනේ. බලනකොට තමන්ට තේරෙන්න ඕනේ මෙන්න මෙබඳු රාග සහගත හිතවිල්ලක් මේ හිත හිතා ඉන්නේ. එහෙමනම් ඒක මොකෙද වැටෙන්නේ? අන්න බලා ගන්න පරිත්‍යාගම පාදන්න ඕනේ. ලෝකේ පැත්තට දේශ මෝහ දෙක ලෝකෙට සහ සතර අපායයි තමයි ඔක්කොම තියෙන්නේ. සතර අපාය සහගත වන්නා වූ ලෝකේ පැවැත්මටයි රාග දේශ මොහ මුළු වැඩ පිළිවෙලට හිතනවා නම් හිතන තරම. ඒ මුල් කරගෙන කියන කරන යම් තර මැදේ ඇද්ද? ලෝකේ සහ ලෝකේ හට ගැනීමට අයිති. ඒකේ මොකද්ද හටගන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැමැති ප්‍රතිඵලයි. ඉතින් ඒ ප්‍රතිඵලයේ ගන්නවා නම් මෙච්චර කාල අනන්ත සංසාරිය පුරාම කෙරුවෙත් ඕක වින්දේ තේ ටික අනාතුනේ තෝ හින්දා. ඔන්න ඔය ටික මුලින් තේරුම් ගියා නම් ඊට පස්සේ නිගමනයක් එනවා තමන්ටම. තවදුරටත් මේ පතෙන් ඔයා යුතුයි. මෙහෙම නොහිතිය යුතුයි. එහෙම හිතුවොත් වෙන්නේ ලෝකේ ගොඩ නැගෙන එකයි. අන පරිත්‍යාම උපාදී දාර බැලුවා කිදී. ලෝකයෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? එහෙම හිතනේවා අත්හැරිය යුතුයි. මනසේ ඇත්ත දැනගෙන ඒක ආදීනව දැනගෙන. අන්න ඉතින් අත්හැරගන්න පුළුවන්. හේතුවක් ඇතුව. ඒවා අත්හැරිය නිදහස. එහෙනම් මං රාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව හිතන්නේ නැහැ, කියන්නේ නැහැ, කරන්නේ නැහැ. ඒක නිවන් මඟ. රාග දේශ මෝහ සහගතව හිතුවොත් ගොල ලෝකේ මාර්ගය. ඒක බුදු මඟ නෙමෙයි, ලෝක මඟ. ඔන්න ඒ කාරණාදික මම කෙටියෙන් තේරුම් ගත්තාම දැන් අපිට කාරණා ගුරුවරයෙක් කොහෙ නැත්නම් පරප්‍රත්‍ය කියලා හිතයි. අනුගේ ආධාරයත් දැන් ඕනේ නැහැ නිවන් දකින්න. දුටු නිවන තියෙනවා. දැන් තියෙන්නේ මග හදාගෙන හැඩ ගහගෙන අරිහත්ත්වයට එනකම් මග පූර්ණ කරගන්න එක. හිතවිල ක්‍රියාවෙන් පාලනය කරලා යථාර්ථයට එන එක. ඔන්න ඔය ටික තෝරගත්තාම මේ ප්‍රශ්නෙට පිළිතුර ඇවිදින්නවා. දැන් මම මොකද සම්පූර්ණ උදේ වරුව මේ ප්‍රශ්නෙට වැයකලේ මෙතන තිබුණේ වෙන් යමක් දැනගැනීම හොඳම ප්‍රශ්නයක් නිසායි. මේ සියලු ප්‍රශ්න වලට කැටි වෙච්ච පිළිතුර තමයි පළවෙනි එකෙන් දුන්නේ. දැන් මේක අනේ මේක මෙහෙම කොරන්න බෑනේ, මේ කාලේ බෑනේ, අර කාලේ බෑනේ, අපි අරයා හින්ද බෑනේ, මෙයා හින්ද බෑනේ, බැයි නැති විදෝපා. වෙන මොනවා කරන්නේ? පුරවන්න කරගන්නේ බැයි නැ විතර. බුදුරන් වහන්සේ කිව්වේ බැයි නැ බැරි වෙන්නම ඉන්නේ වේ. බුදුරන් වහන්සේ එදා කිව්වේ එදා කරගත්තා නම් අද කික්වත් නැහැනේ. මේ බැරි වෙන හිතවල්ලා පුළුවන් කියලා කරගන්න කියලා බුදුරන් වහන්සේ දාන ධර්ම දේශනා දුන්නේ. මට විහෙදක් මේක මේ බැරි වුණා කියන්න ගිහිල්ලා කියලා තමයි මුලින්ම හිතුවේ. බෑ බෑ කියන විට මම මොනවා කරන්නද? බැරි වුනේ දින අනුපාඩුව නිසා. උන්ට ඒක කිව්වහම තේරෙන්නේ නැහැ. උන්ට බල කියන එක වෙහෙසක්. මොකද මම මේ බල කියනවා. මේව අන්තිමට ඉදා ඔක්කොටම කියන්න හිතාගෙන ඉඳලා නම් ඔක නැවැත්තිය ඔය හේතුව උඩ. ඊට පස්සේ ඥානවන්තයෝ ඉන්න ඉතින් බ්‍රහ්මයා බය වුණා. වැඩේ වර්ධින්නයි ඉන්නේ. බ්‍රහ්මයාට සරවචකමක් නැහැ. බුදුරන් වහන්සේ හිතුව ක්‍රමවේදී දන්නේ නැහැ. මම මේක මෙහෙම උන්ට බල කියන එක වෙහෙසක් කියලා හිතනවා. ඕක දැනෙන්නේ විදහාට ඇවිදලා කෑ ගහලා අනේ ස්වාමීනි එහෙම කරන්න එපා. ධර්ම දේශනා කරන්න කියලා ඇල්ලීමක් කළා. ඉතින් බ්‍රහ්මයාට කිව්වේ මට මෙහෙම අදයිපිතාවයක් වුනේ මේ වැඩක් නැති වුණ බණ කියලා වැඩක් නැති හින්ද ඥානවන්තයෝ ප්‍රඥාවැත්තෝ මේ අවබෝධයේ විහිදුවතා මම ලෝකයට ධර්ම දේශනා කරනවා කියලා කිව්වා. ඉතින් මාර්යා හිතාගත්තේ මේ මාර්ය නෙමෙයි බ්‍රහ්ම හිතාගත්තේ බ්‍රහ්මයාගේ ආරාධනාව නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. සියලු බුදුවරයන් වහන්සේලාම ඔය අදහස එනවා. මොකද බෝධිසත්ව කාලේ සර්වඥ සාඥාණී තිබුණේ නැහැ. බුද්ධත්වයට පත් වුණ මොහොතේ සර්වඥ සාඥාණී ගොඩ නැගුණි. එදා තමයි දැක්කේ ලෝක සත්‍ය රාග දේශ මොහෙන් කොච්චර වරිත වෙලා දින්නේ මුළු බල කොච්චර විසද කියලා. සියලු සත්‍යයින්ට මේ බල දෙනවා කිය තමයි ලැහැටි වුණේ බෝසත් කාලේ පාරිදා පුරාගෙන අසංඛ කල්ප ගානක් පිරුවේ සියලු සත්‍ය දුක මුදවනවා කිය හිතාගෙන. දුකෙන් මුදවන්න ආපු තැන ඉඳන් ඥානෙ ලැබුණාට පස්සේ දැක්කේ මොකද මුදවන්නේ? මහපොළේ පට්ටියන් නියපිටර ගත්තා නම් මෙච්චර ඇති මං කියන එක තෝරා ගන්නවා. අනිකේ රාග දේශ මොහ බරිත වෙලා මටත් බයිනේ වුණ ධර්මයට බයිනේ වුණ මේ ලෝකෙ මුන්ද මම මේ මුදවන්නේ මේ මුණ්ඩ බල කියලා මට වෙහෙතක් නෙවෙන්නේ. අන්නේ බෝධිසත්ව කාලයේ හිතුව අදහසේ යථාර්ථයේ දැක මොහොත තමයි ඔය මොහොත බුදු වෙන සියලු බුදුරයන් වහන්සේලා. ඒ මොහොත වෙනකොට එදා හිටව බලා හිටව බ්‍රාහ්මණය දෙනවා බුදුවරු බ්‍රාහ්ම ධර්ම දේශනා නොකරලා අදහස් කරේ කියලා. රැවටුනේ බ්‍රාහ්මණය. විදහාට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීන් ධර්මයේ දේශනා කරන්න. බ්‍රාහ්ම ආරාධනා කින්ද හේතුව ඕකයි. නැත්නම් දැන් ඔය කියන විදිහට බ්‍රාහ්මයා සර්වඥ වෙලා ඉන්නේ. බුදුරන් වහන්සේ බන්දෝසාහි වුණා බල කියලා වැඩක් නැහැ කියලා. ඒ වෙලාවේ බ්‍රාහ්මයා තමයි ඇවිදලා හිටන් උනන්දු කරලා දීලා තියෙන්නේ. නෑ නෑ ස්වාමීනි බල කියන්නේ මේ අහඳා ඉන්නවා. මොකක්ද නම් මොනතර මොඩකමද අදහස්. ඉන්නේ දහම් විග්‍රහ කරපු හැටි වරද්දල විග්‍රහ කරගාම හොම් වෙනවා. ඉතින් තේරුම් ගන්න ලෝතර බුදුපියාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කළේ ඔන්න ඔය තිරක් අටක් කරලා තීන පදා සම්බුද්ධ වෙන ප්‍රකාශිතා කියලා වෙන්නේ අතුරු වටා පල්තුන බුදුන් ප්‍රකාශ කරනවා කියන්නේ ඔන්න ඔය අර්ථය. ওই ටිකයි තෝරා ගන්න ඕනේ.